අද මේ පොන්පෝ දවසේ එහෙව සමාදම් වෙලා දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම තමන්ගේ හිත පිළිබඳ පරීක්ෂාකාරී වෙන්නට ඕනේ. නොයෙක් නොයෙක් අරමුණු හිතෙන් හිතෙන් මෙනෙහි කරන්නේ නැතුව නොයෙක් නොයෙක් දේවල් ගැන හිතට හිතන් තීඩ නොදී බොහොම වුමනාවෙන් සකසා කන් යොමු කරලා මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. එහෙම සකසා ආදරෙන් වුමනාවෙන් ශ්‍රවණය කළාමයි ඒ දහම් කරුණු අපිට මතකයේ හිටින්නෙත් වැටහෙන්නේ. හාත්පසින් වටරලා හිත එක්තැන් කරලා ධර්මයට යොමු කළ පමණකින්ම නීවරණ ධර්ම දුරු වෙනවා. ඒත් මෙහා අපි ලිහිල් වෙච්ච මනසකින් බණ අහනවා කියලා කියන්නේ නීවරණ පෙරට චිත්තයකින් ඉන්නේ. නීවරණ කියලා කියන්නේ හැම වෙලාවෙම ආවරණීය ධර්ම. ආවරණීය ධර්ම කියලා කියන්නේ අපිට කවදාවත් අලුත් දෙයක් අහන්නවත් දැනගන්නවත් ඉඩ නොදී ඉඩ නොතිය අපේම මනසේ විතර්ක සිතුවිලි අපේ මනසටම හරස් වෙලා ඒව තුලම අපි ඉන්නව. නමුත් ඒක අපි දන්නේ නැහැ. ඒ නිසායි බොහෝ මුමුණාවෙන් සකසා කන් යොමු කරලා ධර්මය අහන්න කියලා මතක් කළේ. විශේෂයෙන් අද දවසේදී මම මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ත්‍රිපිටක ධර්මයේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර තියෙන කොටසට කියනවා. ඒක නිතාම දීර්ඝ සූත්‍රත් නෑ, ගොඩාක් කෙටි සූත්‍රත් නෑ. මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර එකතු කරලා කැටි කරලා හදපු ඒ කොටසට කියනවා මජ්ඣිම නිකාය කියලා. ඒ මජ්ඣිම නිකායේ තියෙනවා 50 සූත්‍ර 50ක් එකතු කරලා හදපු කොටසට කියනවා 50කයක් කියලා. ඒක මූල 50, මජ්ඣිම 50, පොරි 50ක කියලා 50 තුනක් 50ව තුනක් තියෙනවා. කියන්නේ 152ක් සූත්‍ර තියෙනවා. ඒකේ මුල් සූත්‍ර 50ට අයත් කියන මූල 50කේ තියෙනවා සම්මාදිට්ඨි කියලා සූත්‍රය. මේ සම්මාදිට්ඨි සූත්‍රය දේශනා කරන්නේ සරියුත් මහ රහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට. මේ සම්මාදිට්ඨි සූත්‍රයේ සම්මාදිට්ඨිය නැත්තම් නිවැරදි දැකීම ඇති කරගන්න කරුණු 16ක් පෙන්නනවා. එයින් එකක් තමයි මම අද මාතෘකා කළේ. සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරන භික්ෂුන් වහන්සේලාට යතෝකෝ ආවසෝ අරිය සාවකෝ එවත්නි යම් කලක පටන් ආර්ය ශ්‍රාවකතිමේ ජරා මරණංච පජානාති. ජරා මරණය කියන එක දන්නවනම් ජරා මරණ සමුදයංච පජානාති. ජරා මරණ ඇති වෙන හැටි දන්නවනම් ජරා මරණ නිරෝධංච පජානාති. ජරා මරණයගේ නැතිතන නැතිවීම දන්නවනම් ජරා මරණ නිරෝධගාමිනී පටිපදංච පජානාති. ජරා මරණ නැතිකරන්ට යන මාර්ගය නැත්තම් ප්‍රතිපදාව දන්නවනම් එත්තාවතාපිකෝ ආවසු ආර්ය ශාවකෝ සම්මාදිට්ඨි හෝති. එවත්නි මෙපමණකින්ම ආර්ය ශ්‍රාවක තෙමේ මනා දැකුම් ඇත්තෙක් වේ. සම්මාදිට්ඨි ඇත්තෙක් වෙනවා. උජුගතා සදිට්ඨි ඔහුගේ දැකීම ඍජු බවට පත් වෙනවා. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති. ධම්මේ අවිච්ඡප්පසාදේන මේ ධර්මය කෙරෙහි නොසිඳින පැහැදීමෙන් යුක්ත වෙනවා. අවිච්ඡ කියලා කියන්නේ වෙන් නොවුණු, වෙන් කරන්න බැරි, වෙන් නොවුණු, වෙන් කරන්න බැහැ කියලා කියනකොට මේ ජීවිතයේ විතරක් නෙමෙයි එයාගේ මේ සද්ධර්මය කෙරෙහි තියෙන පැහැදීම, තුනුරුවන් කෙරෙහි තියෙන පැහැදීම මේ ජීවිතයෙන් පස්සේ වෙන ජීවිතයක දිවත් වෙන් වෙන්නේ නැහැ, වෙන් කරන්න බෑ. ඈ අන්න ඒ தත්ත්වයට පත් වෙච්ච කෙනෙක් වෙනවා, අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් වෙනවා. ආගතෝ ඉමං සද්ධම්, මේ සද්ධර්මයට පැමිණි කෙනෙක්, ආර්ය භූමියට ආපු කෙනෙක්, පත් වෙච්ච කෙනෙක් කියලත් කියන්න පුළුවන් කියලත් වෙනවා. ඒ කියන්නේ හරියටම යම්කිසි කෙනෙක් ජරා මරණය කියලා කියන්නේ මොකක්ද, ජරා මරණයන්ගේ ඇතිවීම මොකක්ද, ජරා වර්ණ නැතිවීම මොකක්ද, නැති කරන මාර්ග මොකක්ද කියලා ඔය හතර දැක්කහම එයා ditthi සම්පන්න පුද්ගලයෙක් වෙනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගස්ත පලස්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. නියම විදිහට මේ කාරණා ටික තේරුම් කරගන්න පුළුවන් නම්. එතකොට අපි ටිකක් මේ ධර්මයේ තියෙන අර්ථය සම්මර්ෂණය කරලා මෙනෙහි කරලා බලමු. මේ පෙන්නන දහමේ අර්ථය මොකද්ද කියලා. ඇයි ජරා මරණ ධනීනම් කියලා පෙන්වුවේ කියලා. මොකද අද අපි දන්නව ජරා මරණ කියන එක. ජරාව කියන්නේ ලෙඩ වෙනවා, ඔය වයසට යන එක. මරණය කියලා කියන්නේ මැරෙන එක. ඉතින් අපි ජරා මරණ දන්නවා. එතකොට නමුත් මේ ධර්මයේ පෙන්නනවා ජරා මරණ, ජරා මරණගේ ඇතිවීමත් නැතිවීමත් දන්නවනම් ඒක නැති කරන මගක් දන්නවනම් සෝවාන් වෙන්න පුළුවන් කියලා. එතකොට ජරා මරණයන්ගේ ජරා මරණ හරියට යම්කිසි කෙනෙක් දැක්කොත් ජරා මරණ හරියටම දැකපු එකේ ලක්ෂණය තමයි ජරා මරණ දන්නවා කියනකොට ඉබේම ජරා මරණයගේ ඇතිවීමත් දන්නවා, යා ජරා මරණයගේ නැතිවීමත් දන්නවා. දැන් අපි ජරා මරණ දන්නේ නැහැ කියන ද තියෙන ලක්ෂණයක් තමයි අපි ජරා මරණය කියන එක දන්නවා, අපේ මට්ටමට දන්නවා වුණාට ජරා මරණයගේ නැතිවීම දන්නේ නැහැ නේ අපි. මහලු බව වැටහෙනවා, මරණය කියන එක දන්නවා අපි දන්න විදිහට. නමුත් ඒ මහලු බවෙත් ඒ මරණයත් නැතිවීම අපි දන්නේ නැහැ. ඒකෙන් කියනවා අපි ඇතිවීමත් ජරා මරණත් දන්නේ නැහැ කියලා. අපි එතකොට ඒ පෙළම ටිකක් සම්මර්ෂණය කරලා බලමු. සරිත් මහ රහතන් වහන්සේ මත්තේ තහම භික්ෂුන් වහන්සේලාගේ කතමම් පනාවසෝ ජරා මරණං. හැවැත්නි ජරා මරණය කියන්නේ මොකද්ද? සෙල්ලම පෙන්නනවා ජරාව කියලා කියන්නේ මොකද්ද? මේ ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායන් නිකායවල් වල ඒ සත්වයන්ගේ දිරීමක් තියෙනවා නම්, ජරාවට යන බව, ඉන්ද්‍රියන්ගේ මෙහෙරීමක් තියෙනවා නම්, මොකද්ද? කෙස් ඉදෙනවා, දත් වැටෙනවා, හම රැලි වැටෙනවා. එතකොට මේ මෙන්න මේ විදිහට දත් වැටෙනවා, කෙස් පැහෙනවා, හම රැලි වැටෙනවා, කන් ඇහෙන්නේ නැහැ, ඇස් පේන්නේ නැහැ, අතපය වළංගු නැති වෙනවා. මෙන්න මේ ස්වභාවය තමයි ජරා ස්වභාවයේ, දිරණ ස්වභාවයේ ලක්ෂණය. ජරාව දැස මරණය කියන්නේ මොකද්ද කියලා පෙන්නනවා. යාතේ සන්තේසං සත්තානං තම් හිතමි සත්තනිකායේ චුත්ති චවනතා බේදෝ කියලා. ඒ සත්වයන්ගේ ඒ සත්වනිකායන් නිකායවන් වල ඒ සත්වයන්ගේ චුතියක් තියෙනවා නම්, චුත වෙන බවක් තියෙනවා නම්, මේ රූපයාගේ බිඳීමක් තියෙනවා නම්, මච්චු කියන මරණයක් තියෙනවා නම්, කලුරිය කිරීමක් තියෙනවා නම්, ස්කන්ධයන්ගේ අතුරුදහන් වීමක් තියෙනවා නම්, මේ කලේබරේ නැත්නම් මේ කයෙන් නික්මීමක් තියෙනවා නම්, මෙන්න මේකයි මරණය කියලා පෙන්වනවා. එතකොට මේ ජරාවත් මේ මරණයත් කියන මේ කාරණා දෙක එකට එකතු කළා කියනවා ජරා මරණයි කියලා. එතකොට කතමං පනාවසු ජරා මරණ සමුදයන්, ජරා මරණයන්ගේ ඇතිවීම මොකද්ද කියනවා කියලා අහනවා. එතකොට කියනවා ජාති සමුදය, ජරා මරණ සමුදයන්. ජාතිය නැත්තම් ඉපදීම ඇතිවීම නිසා ජරා මරණ ඇති වෙනවා. ඉපදීම නිසා ජරා මරණ ඇති වෙනවා. ජාති නිරෝධෝ, ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධෝ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ නැති වෙනවා. අයමේව අරිව අට්ටංගිකෝ මග්ගෝ ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයම ජරා මරණ නැති කරන ප්‍රතිපදාවයි කියලා පෙන්වනවා. එතකොට අපි ටිකක් මෙතෙන්දි සම්මර්ෂණය කරලා බලන්න වටිනා කරුණු තියෙනවා. මේ ජරා මරණය කියන එක ඉස්සෙල්ලාම අපි හොඳට දැනගන්න ඕනේ, හොඳට තේරුම් කර ගන්නට ඕනේ. මේ ජරා මරණය ගත්තාම කාරණා දෙකකින් පවතිනවා. තේසං තේසං සත්තානං තම්හි තම්මි සත්තනිකායේ ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිච්ඡතචා කියලා. ඒ ඒ සත්වයන්ගේ සත්තනිකායේ නිකායවන් වල සත්වයන්ගේ දිවීමක් තියෙනවා නම් කියලා පෙන්නනවා. ඊට පස්සේ තව තියෙනවා යා තේසං තේසං ධම්මානං ජරා ජීර්ණතා. ඒ ඒ ධර්මයන්ගේ ජීර්ණ බවක් තියෙනවා නම් කියලා කොටසකුත් තියෙනවා. මරණය කියනකොට යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ චිත්තචවනතා කියලා. ඒ සත්වයන්ගේ ඒ සත්තනිකායන් වල මරණයක් තියෙනවා නම්, චුතියක් චුත වෙන බවක් තියෙනවා නම්, මේක මරණය හැටියට පෙන්වනවා. ඊට පස්සේ තව තියෙනවා යා තේසං තේසං ධම්මානං. ඒ ඒ ධර්මයන්ගේ නැතිවීමක් අතුරුදහන් වීමක් තියෙනවා නම්, මෙන්න මේකත් මරණය හැටියට පෙන්වනවා. මෙන්න මෙතනදී බොහොම වටිනා කරුණු දෙකක් තියෙනවා තේරුම් කරගන්න අපිට. ඒ තමයි මේ සත්ව පුද්ගල භාවයෙන් ජරා මර දුක් විඳින අපිත්, ඒ වගේම ලෝකෙ තුල සත්ව පුද්ගල භාවයේ තුල ජරා මරණ දුකකුත් ජරා මරණකුත් තියෙනවා. ඒ වගේම මේ හේතුන්ගෙන් හටගත් සංකත ධර්මයන් තුල ජරා මරණ ධර්මතාවයකුත් තියෙනවා. මෙන්න මේ කාරණා දෙක පිළිබඳව ඉස්සෙල්ලා අපිට වැටහීමක් අවබෝධයක් අපි ඇති කරගන්න ඕනේ. මේ ජරා මරණය කියන කාරණාව ගත්තාම ජරාව කියන්නේ දිරන බව, මරණය කියන්නේ බිඳෙනවා, විනාශ වෙනවා, අතුරුදහන් වෙලා නැති වෙලා යන එක. එතකොට ඒකෙදි මේ සංඛාර ලෝකේ මේ ස්වභාව ධහමේ තියෙන ජරා මරණ ස්වභාවය ඉස්සෙල්ලා අපි තේරුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ සත්ව පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුලත් එයින් පරිබාහිරත් පවතින මේ සියලුම වස්තුන් තුල දිරීමක් කියලා එකක් තියෙනවා. මරණය කියලා එකක්, නැතිවීම කියලා එකක් තියෙනවා. එතකොට ඒ ජරා මරණ අපි ඉස්සෙල්ල හොඳින් තේරුම් කර ගන්නට ඕනේ. අපි කියමු මේ සත්ව පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත වලින් පරිබාහිර අචේතනික වස්තුවක් ගන්න ඕනම දෙයකට තියෙනවා ආවිෂ කියලා එකක් නේද? දැන් මොනවා හරි භාණ්ඩයක් හැදුවා. අපි කියමු මේ මේසයක් වගේ දෙයක් හැදුවා. මේ මේසෙට තියෙනවා මොකද්ද? ආවිෂය. එතකොට ඒ කියන්නේ අවුරුදු 50ක් කියමුකෝ. ඒ අවුරුදු 50 යනකොට මේ මේසෙ ටික 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 දිරනවා නේද? දිරනවා. මුලින්ම ජරාව, පස්සේ මරණය. මරණය කියන්නේ නැති වෙලා යනවා. ජරාව විසින් මරණයට පත් කරනවා. විනාශයට, නැති බවට, නැති තැනට පත් කරනවා. එතකොට මේ ජරා ස්වභාවය ගත්තාම, ජරාව කියලා කියන්නේ දිරන ස්වභාවය ගත්තාම, ඒක කෙනෙක්ගේ එකක් නෙමෙයි, පුද්ගලයාගේ එකක් නෙමෙයි, පුද්ගලයාට වෙන දෙයක් නෙමෙයි, කෙනෙකුට වෙන දෙයක් නෙමෙයි. සත්වයකට, පුද්ගලයාට, කෙනෙකුට වෙන දෙයක් නෙමෙයි මේ දිරන බව. දිරන බව කියන එක ධර්මතාවය. ඇති වෙච්ච හැම දෙයකම තියෙන ලක්ෂණයක් තමයි මොකද්ද? දිරන බව, නැති වෙන බව. ගහක් පණ තියනවා කියන ගහක් වුණත් ගන්න, ගහකට වුණත් ආයු කාලයක් තියෙනවා. ඒ අවශ්‍ය තියෙනවා කියලා කියන්නේ එයින් පස්සේ ඒක දිරනවා. එතකොට ඒ දිවීම හේතුයෙන් අනේ මගේ ගහේ කොළ ටික හැලුණා, අතු ටික නැරුණා, මාව දිරනවා කියලා ගහ කවදාවත් අඬන්නේ නැහැ, දුක් වෙන්නේ නැහැ. නමුත් ධර්මතාවයෙන් යුක්ත පැවැත්මක් තියෙනවා. මොන මම කිව්වා මේ බණ ටික අහන්න කියලා හොඳට කන් යොමු කරලා මොනවා හරි අරමුණක් හම්බෙච්ච ගමන් ඒ පැත්ත බලන ඔක්කොමලා ඇති වෙන්නේ ඉස්සෙල්ල බලලා ඉන්නකො වටපිට බලලා ඉවරලා දැන් හරි වටපිටාව බලලා ඉවරයි කියලා කියන්නේ. ඒක තමයි මම බල කියන්නේ. ඉවරද? එතකොට මෙතනදී ඉස්සෙල්ලාම මේ ස්වභාව ධහම තේරුම් කරගන්න. ජරා මරණ කියනකොට මේ සංඛාර ලෝකේ ජරා මරණ තියෙනවා. ඒක ධර්මතාවයක්. ඒකයි යා තේසං තේසං ධම්මානං ජරා ජීර්ණතා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒ ධර්මයන්ගේ පවතින ජරා ස්වභාවයක්, දිරණ ස්වභාවයක් තියෙනවා නම් ඒකත් ජරාවක්, දිරණ බවක්. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ, ඒක පුද්ගලයෙක්ගේ නෙමෙයි, ඒක කෙනෙක්ගේ නෙමෙයි. ඒ හේතුයෙන් දුක් විඳින්නෙක් නැහැ. එතකොට ගහක් කොළක් ගන්න, ගහක් කොළක් වුණත් දිරනවා, ගහක් කොළක් වුණත් මැරෙනවා. පණ තියෙන, පණ නැති පුටුවක් මේසයක් වගේ දෙයක් ගන්න, ඒකත් දිරනවා, ඒකත් අතුරුදහන් වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ හේතුවෙන් ඒ පුටුව මේසේ හෝ අඬන්න වැළපෙන්නේ නැහැ. ඒ පුටුව නැති වුණා කියලා ඒ ළඟ තියෙන අනිත් පුටු එහෙම අඬනවද? ඒ වඩන්නේ නැහැ. ගහක් කොළක් මැරුණා කියලා ඒ ළඟ තියෙන අනිත් ගස් අඬනවා වැළපෙනවද? ඒත් නැහැ. එතකොට මෙන්න මේ ජරා මරණය කියන එක හොඳට දකින්න ඕනේ. ජරා මරණ කියන එක ධර්ම, ස්වභාව ධර්ම. එතකොට ඒ ජරා මරණයන්ගේ ඇතිවීමට හේතුව මොකද්ද? ජාතිය ඇතිවීම. ඇති වෙච්ච හැම දෙයක්ම, ඇති වෙන හැම දෙයක්ම දිරනවා, මැරෙනවා. නත්ති ජාතස්ස අමරණ. උපන්න කෙනාට නොමැරීමක් නැහැ. ඒ කියන්නේ ඇති වෙච්ච දෙයක නැති නොවි තියන්නේ. ඇති වුණොත් මොකද වෙන්නේ? නැති වෙනවාමයි. ඒක ධර්මතාවයක්. එතකොට මෙන්න මේ ඇති වෙන දේ නැති වෙනකොට, මේ ඇති වෙන දේ නැති වෙනවා කියන එක ධර්මතාවයක්. ඒ ඇති වෙන දේ තුල පවතින ස්වභාව ධමයක් තමයි දිරණ බව හා මැරෙන බව. ඒක කවදාවත් කෙනෙක්ගේ වෙන්නේත් නැහැ, කෙනෙක්ගේ කරගන්නත් බෑ. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි, ගැටලුව තමයි, මෙන්න මේ ස්වභාවය නොදන්න නිසා ජරා මරණ ධර්මයෝ අපි මම, මගේ, මගේ ආත්මයයි කියලා ගත්තාම, අල්ලගත්තාම ඒ ජරාව තමන්ගේ එකක් වෙනවා, තමන් ජරාවනෝ යන්නේ වෙනවා. ඒ මරණය තමන්ගේ එකක් වෙනවා, තමන් මරණය අනුව යන්නේක් වෙනවා. අපිට පුළුවන් ජරා මරණ අවබෝධ කරගෙන ජරා මරණ ඌදී තමන්ගේ කර නොගෙන, තමන් කර නොගෙන ජරා මරණයෙන් මිදෙන්න පුළුවන් අපිට. ඉස්සෙල්ලා ජරා මරණ කියන ටික හොඳට තේරුම් කරගන්න. දැන් කලම අදහ කලින්ම අයින් කරගන්න මේ ශරීරය, නැත්නම් මේ මම කියලා අපි දකින මේ ශරීරය පොඩ්ඩකට පැත්තකින් තියන්න. ඒ කියන්නේ දැන් මේ මගේ ශරීරය ගැන කියන කතාවක් එහෙම නෙමෙයි. අපේ ශරීරය ගැන කියන කතාවක් නෙමෙයි මේ කියන්නේ. දැන් මේ දැන් කියන්නේ ස්වභාව ධමයක් ගැන. අපි කියමු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා බෝසත් කාලෙම මාලිගාවේ ඉන්නකොට බුදුරජාණන් වහන්සේට හිතුණලු මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? මේ ලෝකේ බොහෝම දිනෙක තමා ඉපදීම ස්වභාව කොට ඇතු වෙ ඉඳගෙන ඉපදෙන ස්වභාවයෙන් යුක්ත දේවල්ම හොයනවා. තමා ජරාවට යන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන ජරාවට යන දේවල්ම හොයනවා. තමන් මරණයට යන්නේ කොහේ ඉඳගෙන මරණයට යන දේවල්ම හොයනවා. මමත් ඉපදීම ස්වභාව කොට ඉඳගෙන ඉපදීම ඇති දේවල්ම හොයනවා නේද? ජරාව ස්වභාව කොට ඇතු ඉඳගෙන ජරාව ඌ දේවල්ම හොයනවා නේද? මරණයේ ස්වභාව කොට ඇතු ඉඳගෙන මරණයම හොයනවා නේද කියලා හිතුණා. ඊට පස්සේ ආපහු බෝසතන් වහන්සේ දිනු මොනවද ඉපදීම ස්වභාව කොට ඇති ධර්ම? මොනවද දිරීම ස්වභාව කොට ඇති ධර්ම, මොනවද මැරීම ස්වභාව කොට ඇති ධර්ම කියලා හිතනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේගේ නුවණට වැටුණාලු, අවබෝධ වුණාලු, ලෝකය පරිහරණය කරන අඹු, දරුවෝ, දැසි, දස්, කම්කරු, රන්, රිදී, මුතු, මැණික්, හරකබාන, එළුවෝ, කුකුල්ලු, ගවයෝ, ඇත්තෝ, අසයෝ කියලා යමක් කියයි නම් මේ ඔක්කොම ඉපදෙන ස්වභාවයෙන් යුක්ත දේවල්, ඇති වෙච්ච ස්වභාවයෙන් යුක්ත දේවල්, මේ ඔක්කොම දිරන ස්වභාවයෙන් යුක්ත දේවල්, මේ ඔක්කොම මැරෙන ස්වභාවයෙන් යුක්ත දේවල්. මේ ලෝකයාගේ ස්වභාවය තමයි තමා ඉපදෙන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන, තමා දිරන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන, තමන් මැරෙන ස්වභාවයෙන් යුක්තව ඉඳගෙන, ඉපදෙන ස්වභාවයෙන් යුක්ත, දිරන ස්වභාවයෙන් යුක්ත, මැරෙන ස්වභාවයෙන් යුක්ත දේවල්ම හොයනවා. ඒ කියන්නේ දැන් අපි දේ පොලක් හෝ මිල මුදලක් හෝ දූ දරුවෙක් හෝ හොයනවා නම්, බලාපොරොත්තු වෙනවා නම්, එතන යථාර්ථය තමයි මොකද්ද? ජරා මරණය සහිතව ඉඳගෙන ජරා මරණයක් හොයනවා, ජරා මරණයක් බලාපොරොත්තු වෙනවා. දැන් අපිට කවදාවත් පේන්නේ අපි මේ හොයන්නේ ජරා මරණයි කියලා අපි දන්නේ. අපි හොයන්නේ, අපි ප්‍රාර්ථනා කරන්නේ, අපි බලාපොරොත්තු වෙන්නේ ජරා මරණයි කියලා අපි දන්නේ. අපිට පේන්නේ අපි හොයන්නේ මුදලක්, අපි හොයන්නේ ඉඩමක්, අපි හොයන්නේ ගෙයක් දොරක්, අපි හොයන්නේ දරු මල්ලේ, අපි හොයන්නේ ස්වාම පුරුෂයෙක් බිරිඳාවක් කියලායි අපිට හිතෙන්නේ. නමුත් මෙතනදී අපිට පේන දේට වඩා ටිකක් නුවණින් මේ ධර්මතාවය දිහා බලන්න ඕනේ සිද්ධියක්. මම ඕකට අර කලිනුත් කියලා තියෙනවා, ඒකට තියෙන උපම අර උපමා කතාව, කතාවක් කියන උපමං කීපිටක් කියලා තියෙනවා. මේ අපේ ආරාණ්‍ය උපාසක මාත්‍යයි මායි ගියා එක කාලයක් දෙසැම්බර් මාසයකදී ගිහින් අනුරාධපුරේ ගිහිල්ලා ඔය පඬුලකම ඉඳලා එනකොට ඇලක් උතුරල වතුර හට මට්ටමට පිරීලා යනවා. ඉතින් අපේ උපාසක මහත්තයා කිව්වා අපේ ආරණ්‍යෙත් මෙන්න මේ වගේ ඇලක් යනවා නම් කොච්චර හොඳද, ආරණ්‍ය මැද්දේ මේ වගේ ඇලක් ගලාගෙන යනවා කොච්චර හොඳද කියලා කිව්වා. මං ගෝ අම්මෝ එපා කියලා. ඇයියේ මං එපා කිව්වේ හේතුව මොකද? ඒ ඇල වහිනකොට වැහි දවස් වලට විතරයි උතුරලා යන්නේ, අගෝස්තු කාලේදී වතුර බිඳුවක්වත් නැතුව හිඳෙනවා. එතකොට ඒ වගේ ඇලක් නම් ප්‍රාර්ථනා කරන්නේ අපි, අපිට හම්බ වෙන ඇලත් මොකද්ද? මාස් කන්නේදී විතරක් වතුර යන අගෝස්තුවට වතුර බිඳුවක්වත් නැති ඇලක්නේ. නමුත් අපිට පේන්නේ අපි ඇහැට පේන මට්ටම විතරයිනේ දකින්නේ. ඇහැට පේන ටික විතරක් දැකලා ඒ මොහොත ගැන විතරක් හිතලා දෙගොඩ තලා වතුර ගලා ගහගෙන යනවා බොහොම ලස්සනයි, අනේ අපිටත් මේ වගේ ඇලක් තිබුණා නම් කියලා අපි හිතන්නේ. නමුත් අපි හොඳට දකින්න ඕනේ ඔය ඇල අපි ප්‍රාර්ථනා කරුවම ඔය ඇල තව මාසෙකින් මොකද්ද? අද ඔය ඔහොම හම්බෙම ප්‍රාර්ථනා කරන ඇල. එතකොට අපි ඒ ඇල තව මාසෙකින් ඔය ඇල වතුර අඩු වෙනව නම් අපිට හම්බෙන ඇලෙත් මාසෙකින් වතුර අඩු වෙන ඇල. අපිට ඉදිරියේ මාසෙට නොපනව නුවණින් බලාගන්න පුළුවන්කම ශනිකව තියෙන්න ඕනේ. අපි ගොඩාක් දකින්නේ ඉස්සෙල්ලා පේන්න තියෙන ටික විතරයි. එතකොට එහෙම ගත්තාම ඒ ඇල අගෝස්තු මාසෙට වතුර බිඳුවක්වත් නැතුව හිඳෙනවා නම් අපිට හම්බෙන ඒ ඇලෙ වතුර බිඳුවක්වත් නැති ඇලක්. මං කිව්වා එහෙම නෙමෙයි, අපිට හම්බ වෙනවා නම් මාස් කන්නේ ওই පායන කාලට දෙකේම වතුර පිරලා තියෙන ඇලක් තියෙනවා නම් හොඳයි, මේ වගේ ඇලක් නම් එපා කියලා. ඒකෙන් මම මතක් කළේ අපි අවුරුදු 16ක හරි නැත්නම් 20ක හරි ප්‍රියමනාප රූපයක් දිහා බලලා අනේ මේ රූපය නැත්නම් මේ කෙනා මට ලැබෙනවා නම් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අර දැන් ඇල ගලාගෙන යනකොට දැකලා අපි අනේ මේ ඇල ලැබෙනවා නම් මේ වගේ ඇලක් කියලා ප්‍රාර්ථනා කළා වගේ. ඊට පස්සේ අවුරුදු 30කින් 40කින් ওই රූපය ටික ටික දිරනවා නම් කෙස් පැහෙනවා නම් හැම රැලි වැටෙනවා නම් දැන් අපි ප්‍රාර්ථනා කරපු මේ අපි කිව්වේ මෙන්න මේ වගේ රූපයක් මට ලැබෙනවා නම් හොඳයි කියලා. අපිට හැමදාම ලැබෙන්නේ දිරන ලෙඩ වෙන මැරෙන රූපයක්මයි. කවදාවත් ලැබෙන්න විදිහක් නැහැ දිරන්නේ නැති ලෙඩ වෙන්නේ නැති මැරෙන්නේ නැති රූපයක් ලැබෙන්න විදිහක් නැහැ. ඇයි ඒ? අපි ප්‍රාර්ථනා කරලා තියෙන්නෙම මොකක්ද? එහෙම වෙන රූපයක් නිසා. ඒ රූපේ පේන මට්ටමට විතරක් අපි ප්‍රාර්ථනා කළාට පේන මට්ටම විතරක් ප්‍රාර්ථනා කළාට ඒක ලැබෙන්නේ නැහැ. අපි යම් දෙයක් ප්‍රාර්ථනා කරනවා නම් ඒක ඒ දේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙටම මසසින් සහ පැනසින් බලලා ප්‍රාර්ථනා කළ යුතුයි. වර්තමානයේ හොඳ වුණත් ඒ වස්තුව අනාගතයට වෙනස් වෙනවා නම් මම ප්‍රාර්ථනා කරන දේ මෙහෙම දෙයක් කියන කාරණාව නෝනින් දකින්න ඕනේ. අර වතුර ටික ගලාගෙන යන වෙලාවෙම දකින්න ඕනේ මේක ප්‍රාර්ථනා කරන්න ඉස්සෙල්ලා මේ ඇල අගෝස්තු කාලෙදී හිඳෙනවා නම් මම මෙහෙම එකක් ප්‍රාර්ථනා කළොත් මට ඒ කාලේට වතුර නැති ඇලකුයි ලැබෙන්නේ කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒකේ ආස්වාදයේ ටික යාදිනව ගොඩයි කියන කාරණාව අපිට තේරෙන්නේ. එතකොට මෙතනින් මම මතක් කරන්නේ බෝසතාණන් වහන්සේ ඕම ওই කාරණාව දැක්කා gedara iddima දැකලා තියෙනවා. මොකද්ද? දේපොළ වස්තුව හරක බාන ඉඩකඩ මිල මුදල් දූදරුව කියලා කියන්නේ ජරා මරණ ධර්මයි කියලා දැක්කා. මොකද මේ කිසිම දෙයක් දිරන්නේ නැතුව මැරෙන්නේ නැතුව පවතින්නේ නැත්තම් අපි යමක් ගන්නව නම් මගේ කියලා අපි යමකට කැමති වෙනව නම් මගේ කියලා මට කියලා ඒ ගන්න දේ දිරනව නම් දිරන ස්වභාවයෙන් මැරෙන ස්වභාවයෙන් යුක්ත නම් අපි මේ අරගෙන තියෙන්නේ පුද්ගලයේ කෙනෙක් නෙමෙයි අන්තිමට ජරා මරණයි අරගෙන තියෙන්නේ. එතකොට බෝසතාණන් වහන්සේට තේරුණාලු යමෙක් ජරා මරණයෙන් යුක්ත වෙඳගෙන ජරා මරණ හොයනවා නම් මෙන්න මේ සෙවීම ඒ තරම් උතුම් නැහැ ශ්‍රේෂ්ඨ නැහැ. යමෙක් ජරා මරණයන්ගෙන් යුක්තව ඉඳගෙන අජරාමර බවක් හොයනවා නම් ජරා මරණ නැති තැනක් තියෙනවා නම් ඒ නැති තැනක් හොයනවා නම් නැති බව හොයනවා නම් අන්න ඒ හැවීම බොහොම ශ්‍රේෂ්ඨයි. එහෙම බොහොම වටිනවා. ඒ නිසා මම ජරා මරණයක ඉඳගෙන ජරා මරණ නැති යෝගක්ෂේම නිවන හොයන්ට ඕනේ කියලා හිතාගෙනලු මාලිගාවෙන් ආවේ. එතකොට බෝසතාණන් වහන්සේට බෝසතාණන් වහන්සේ නුවණින් බලනකොට රාහුල කුමාරයවත් යසෝදරා දේවිව සුද්ධෝදන රජුරෝ කියලා දැකලා නැහැ. මේ ඔක්කොම ජරා මරණ ධර්ම හැටියටයි දැකලා තියෙන්නේ. ජරා මරණ ධර්මයන් අයිති කරගෙන ඉන්න තාක් ජරා මරණයන් අල්ලගෙන ඉන්න තාක් ජරා මරණයන්ගෙන් දුක් වෙන්න වෙනවා කියන එක අපි යමක් මගේ වුණොත් මම වුණොත් ඒකෙන් තමයි අපිට සැප දුක් විඳින්න වෙන්නේ. ජරා මරණ ධර්මයෝ මම වෙලා නම් මගේ වෙලා නම් ඒ ජරා මරණ ධර්මයන්ගෙන් දුක් විඳින්න වෙනවා කියලා බෝසතාණන් වහන්සේ කලම දැකලා තියෙනවා. අපිට තමයි මේ ඇහැ වෙනස් කරගන්න බැරි වුණේ. තාම වෙනස් කරගන්න උත්සාහවත් වෙන්නේ නැත්තේ මේ දරුවමයි ගෙවල්මයි දොරවල් ඉඩකඩන් කියන ඇහිමයි අපි බලන්නේ. නමුත් බෝසතාණන් වහන්සේ දරුවෝ දාලා ගිහිල්ලා නැහැ. නෑදෑයෝ දාලා ගිහිල්ලා නැහැ. බෝසතාණන් වහන්සේ පෙන්නනවා හොඳට බෝසතාණන් වහන්සේ ජරා මරණ ධර්මිය අතහැරලා ගිහිල්ලා තියෙනවා. බෝසතාණන් වහන්සේ නුවණින් බලනකොට බෝසතාණන් වහන්සේ දැකලා තියෙනවා මේ හැම දෙයක්ම ජරා මරණයි කියලා. දරුවා කියලා හරි බිරිඳ කියලා හරි පියා කියලා හරි ඥාතියා කියලා හරි අපි අල්ලගෙන හිටියානම් අපි අල්ලගත්තානම් අල්ලගත්තේ හේතුන්ගෙන් හටගත්ත රූපයක්නේ. ඒ රූපය දිරණ එක නවත්තන්න පුළුවන්ද? බෑ. ඒ රූපය දිරනකොට දිරන දවසට අපිට දුක් විඳින්න වෙනවමයි. ඒ හින්දා බෝසතාණන් වහන්සේ ඒ බව කල්ැතුම දැකලා තියෙනවා. බෝසතාණන් වහන්සේ ජරා මරණ ධර්මයන්ගෙන් ජරා මරණ ධර්මයන් අතහැරලා අජරාමර බව හොයන්නයි ගිහිල්ලා තියෙන්නේ. මොකද මාලිගාව හෝ ඒ වටේ පිටේ හෝ කිසිම තැනක අජරාමර බවක් අජරාමර ධර්මයක් තිබිලා නැහැ. ඉතින් ඒ මාලිගාවෙන් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ජරා මරණ නැත්තේ කොතනද? අනේ ජරා මරණ නැති තැන හොයාගත්ත, අවබෝධ කරගත්ත, හොයාගෙන අවබෝධ කරගෙන අපිට දේශනා කළා. එතකොට මෙන්න මෙතෙන්දී අපිට තේරුම් කරගන්න තියෙන කාරණාව තමයි මෙන්න මේ කාරණාව. මුලින්ම මේ සංකත ධාතුව තුල ලෝකය තුල, ඒ කියන්නේ හේතුන්ගෙන් හටගත් සකස් වෙච්ච හැම දෙයකම ස්වභාවය තමයි දිරණ බව. ඒබඳු දිරණ දෙයක් මම කියලා, මගේ කියලා අපි අල්ලගත්තොත් අන්න එදා ඉඳලා ඒ කෙනා, ඒ පුද්ගලයා දිරන්නේ, ලිඩ වෙන්නේ, මැරෙන්නේ වෙනවා. එතකොට මෙතනදී ජරා ධර්මය, මරණ ධර්මය තේරුම් අරගෙන ජරා ධර්මයෙන් මරණ ධර්මයෙන් අපිට මිදෙන්න පුළුවන්. ඒ මිදීම හැබැයි මරණයෙන් පස්සේ නෙමෙයි, මේ ජීවිතේම. අජරාමර බව ලැබෙන්නේ මරණයෙන් පස්සේ නෙමෙයි, මේ ජීවිතේම. කොහොමද අපි අජරාමර වෙන්නේ? මෙන්න මේ ටිකයි අපිට බලා ගන්න ඕනකම තියෙන්නේ. දැන් අද අපි ජරා මරණයට පත් වෙලා තියෙන්නේ ජරා මරණයට යන මේ රූපය මගේ කියලා ගත්ත හින්දයි අපි අද ජරාවෙන් යුක්ත වෙලා තියෙන්නේ. මරණයට යන බිඳෙන මේ රූපය මම කියලා හිතාගෙන ඉන්න හින්දයි අපි මරණ ස්වභාව කොට ඇත්තු වෙලා තියෙන්නේ. කෙනෙකුට මේ රූපය තමන් නොවේයි නම් එයා ජරා මරණ තමන්ගේ නොවේ වෙනවා. මේ රූපය සත්වෙක්, පුද්ගලයෙක් නොවේ වුනොත්, අනාත්ම වුනොත් ඒ ජරා මරණ ස්වභාවය තමන්ගේ කරගත්තේ නැති වෙනවා. බහරා හවේ පංචකන්දා තහරහාරෝච පුද්ගලා භාරාදානං ලෝකේ දුක්ඛං භාර නික්ඛේපනං සුඛං. මේ ස්කන්ධය බරක්. එතකොට මේ භාරහාරෝච පුද්ගලා, මේ පුද්ගලයා කියලා අපි විවහාර කරන තැනන් තමයි මේ බර අරගෙන යන්නේ, මේ ස්කන්ධ පැවැත්ම වෙන්නේ. ලෝකේ දුක මොකද්ද? භාරාදානං ලෝකේ දුක්ඛං, මේ බර ගැනීමයි ලෝකේ දුක. මේ රූපේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්නවනම් මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මගේ ගෙදර, මේ මගේ ඉඩම, මේ මගේ හරක බාන කියලා අපි ගන්නවනම් මේ ගැනීමයි ලෝකේ බර ගැනීමයි. දැන් ඕනෝ වෙලාවක කියන්නේ අපි බාර ගන්නද කියලා. බාර ගන්න කියලා කියන්නේ බර ගන්න කියලා කියන්නේ ඒ දේ තියෙන බර ගන්න කියලා කියන්නේ. ඊට පස්සේ බාරාදන් ලෝකේ දුක්ඛං, ලෝකේ දුක කියලා කියන බර ගන්න එක. භාර නික්ෂේපනං සුඛං. බර බහා තබනවා නම් මෙන්න මේක සැපයි. එතකොට අපිට අජරාමර වෙන්න කරන්න තියෙන වෙන මුකුත් නෙමෙයි. ජාතිය ස්වභාව කොට ඇති යමක් කියනවා නම් හොඳට දකින්න, ජරා මරණයන්ට හේතුව මොකද්ද? ජරා මරණයන්ට හේතුව මොකද්ද? ජාතිය ඉපදීම. ඉපදීම යම් තැනක නැති වුණොත්, ඉපදීම යම් තැනක නැති වුණොත් මොකද්ද නැත්තේ? ජරා මරණ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න, ඉපදුනොත් උපන්නොත් ජරා මරණ කියන එක වළක්වන්න පුළුවන් කමක් නැමයි. එතකොට යම් කිසි විදිහකදී අජරාමර වෙන්න නම්, අජරාමර කියලා කිව්වේ ජරා මරණ නැති වෙන්න නම් අපිට ඉස්සෙල්ල නැති කරන්න වෙනවා මොකද්ද? ජාතිය නැති කරන්න ඕනේ, ඉපදීම නැති කරන්න ඕනේ. මෙන්න මේ ඉපදීම නැති කළොත්, ඉපදීම නැති වුණොත්, අනේ ඉපදීම නැති කරපු කෙනාට ජරා මරණ කියන මේ දුක නැහැ, ජරා මරණ ධර්මියෝ නැහැ. ඉපදීම කියන එක දෙයාකාරයකින් තියෙනවා. මොකද්ද ඉපදීම කියන එක? දෙයාකාරයි. ජරා මරණයන්ට කිව්වා වගේම ඒ ධර්මයන්ගේ ඉපදීමකුත් තියෙනවා, ඒ සත්වයන්ගේ ඉපදීමකුත් තියෙනවා. ඒ ධර්මයන්ගේ ඉපදීම නැති නොකොළොත්, ඒ ධර්මයන්ගේ ඉපදීම නැති නොකොළොත් ඒ සත්වයන්ගේ ඉපදීම නැති කරන්න බෑ. ඒ ධර්මයන්ගේ ජරා මරණය නැති නොකොළොත් ඒ සත්වයන්ගේ ජරා මරණය නැති කරන්න බෑ. මෙන්න මෙතනයි තියෙන විශේෂ ලක්ෂණය. අපි සත්ව පුද්ගල භාවයෙන් ජරා මරණ දුක් විඳින්නේ ඒ ධර්මයන්ගේ ඒ ක්ෂණිකව උපදින ජරා මරණ දන්නේ නැති නිසායි. ඒ ක්ෂණිකව ඒ අරමුණු වල තියෙන ජරා මරණ නොදන්න නිසායි පුද්ගල භාවය තුලින් ජරා මරණ දුක අපි විඳින්නේ. ඒ ධර්මයන්ගේ ඒ ස්වභාවයෙන් යුක්ත එක්සනික ජරා මරණ දන්නේ නැහැ කියලා කියන්නේ ඒ ධර්මයන්ගේ ඉපදීම දන්නේ නැහැ කියන එකයි. ඒ ධර්මයන්ගේ ඉපදීම දන්නේ නැති වුණොත් ඒ ජරා මරණයන්ගේ ඉපදීම දන්නේත් නැති වෙනවා. මේ ජරා මරණයන්ගේ ස්වභාවය දන්නේත් නැති වෙනවා. එතකොට මේ ධර්මතාවයේ නොදන්නකොට තියෙන දෝෂේ තමයි පුද්ගල භාවයකින් ඉපදෙන්න වෙන්නේ, පුද්ගල භාවයකින් ජරා මරණ දුක් විඳින්න වෙන්නේ. අපි ඒ ගැනම ටිකක් කතා කරමු, බොහොම අවශ්‍යම වටිනා ටිකක්. ඒ කියන්නේ අපි ඕකට මෙහෙම ගම්මු, මේ විපාක කියන එක, විපාකේ නැත්තම් ඉපදීම ක්‍රම දෙකකට තියෙනවා. ප්‍රවෘත්ති විපාක, ප්‍රතිසන්දි විපාක කියලා දෙආකාරයකින් තියෙනවා. ඒ විපාකයට තමයි ඉපදීම කියලා කියන්නේ. අපි කොයි තැනක හරි විපාකයක් අපිට පහළ වෙනවා නම් ඒ අපි ඉපදිලා. කන්දානම් පහතු බව ආයතනනම් පටිලාභු, මේ ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ලැබීමක් තියෙනවා, මේක තමයි ජාතිය. එතකොට හැම වෙලාවෙම එක්ෂණිකව කියලා කියන්නේ අරමුණක් ගානේ ස්කන්ධයන්ගේ ඉපදීමක් තියෙනවා. ඒ ස්කන්ධයන්ගේ දිරන බවක්, ඒ ස්කන්ධයන්ගේ නැති වෙන බවක් තියෙනවා. ඒ ඉපදීමත් ඒ ජරා මරණයත් පිරිසිඳ නොදක්කොත්, අවබෝධ නොවුනොත් සන්තති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් ඉපදීමත් ජරා මරණත් වළක්වන්න බෑ. සන්තති වශයෙන් නැත්නම් ප්‍රතිසන්දි වශයෙන් ඉපදීම නවත්තන්න නම් එක්ෂණික ස්කන්ධයන්ගේ ඉපදීම නවත්තන්න ඕනේ. මේ අරමුණක් අරමුණක් ගානේ උපදින ස්වභාවය තිබුණොත් ඒ ඉපදෙන ස්වභාවය නිසාමයි ප්‍රතිසන්දිය කියන මට්ටම පවතින්නේ. අපිට අද කතා කරන්න වෙනවා එක්ෂණික පැවැත්ම අතහැරලා ප්‍රතිසන්දියක් වශයෙන්. නමුත් යථාර්ථයේ එහෙම එකක් නැහැ. මේ එක්ෂණික ධර්මතාවය විතරමයි තියෙන්නේ. අපි මේ රූපෙට ඇඳලා කතා කරන හිඳයි ඉපදීමක් මැරීමක් අපිට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. හිත පැත්තෙන් ගත්තොත් අපි යම් ධර්මයක් සිහි කරලා ඒක ඉවරලා තව යමක් සිහි කරනවා වගේමයි මේ ජීවිතය අතහැරිලා මේ රූපය අතහැරලා තව රූපයක් අල්ලගෙන මේ විඥානය ඇසුරු වෙනවා කියන කාරණාව මේ අරමුණක් සිහි කළා තව අරමුණක් ගන්නවා කියන කාරණාවෙන් අන්න එකක් නෙමෙයි. නමුත් අපි මේ කය පැත්තෙන් රූප පැත්තෙන් බලලා හින්දා අපිට ලොකු වෙනස්කමක් ඉපදිලා මැරෙනවා කියන තැන හිටින්නේ. නමුත් ඉඳගන්න කෙනෙක් හිටගන්න එකයි හිටගන්න කෙනෙක් ඉඳගන්න එකයි අතර තියෙන වෙනසමයි මේ තියෙන්නේ. ඒකෙදි අපි ටිකක් ගැඹුරු හිටන්න. එක්ෂණික ඉපදීම කියන කාරණාව අපි ඉස්සෙල්ලා ටිකක් තේරුම් කරගමු. මොකද දැන් රහතන් වහන්සේලා වුණත් කීනා ජාතිය ක්ෂේවිය කියලා කියනකොට ඉපදීම නැති වුණා කියලා කියනවා නම් ඒ ඉපදීම නැති වුණා කියලා කියන්න තියෙන හයිය තමයි මොකද්ද? මේ අරමුණක් අරමුණක් ගානේ ආයතනයන්ගේ ඉපදීම නැති වෙලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සන්තතිය කියලා එකක් ලැබෙන්නේ නැත්තේ. මොකද එක්ෂණික පැවැත්ම එකට එකතු කරලා කතා කරන එකක් සන්තතිය මිසක එහෙම නැතුව සන්තතිය කියලා එකක් නැහැ. සන්තතිය කියලා එකක් ඇත්තටම එහෙම පැවැත්මක් නැහැ. එක්ෂණික ධර්මයක් තියෙන්නේ. අපි කියමු දැන් හැමදාම ඉර පායලා ඉර බහිනවනේ. ඒකට කියනවා දවසක් කියලා. ඔන්න දැන් අද දවස් උදා වෙනකොට ඊයේ දවසේ මොකද වුනේ? ඊයේ දවස කියලා එකක් තියෙනවද කොහෙද? නැහැ. හෙට වෙනකොට අද දවසට මොකද වෙන්නේ? නැති වෙලා. දැන් මේවා අපේ අවිද්‍යාව තුල මනස තුල එකතු කරගන්නවා මිසක ස්වභාව ධහම තුල මේ දවස් ගොඩාක් තියෙනවද? එතකොට එහෙනම් ඉරවලු ගොඩාක් තියෙන්න ඕනේ නේද? ඔහොම ඔන්න මේ ඉර පායලා ඉර බහිනවා දවසයි. ඔහොම හැමදාම තියෙන්නේ දවසයි තියෙන්නේ. මෙහෙම හටගෙන නැති වෙච්චා හිතේ එකතු කළා 365ක් ගියා. දැන් අවුරුද්දක් ගෙවුනා කියලා අපි අවුරුද්දක් සමරනවා. එතකොට මේ අවුරුද්ද කියන එක නැති වෙච්ච ගෙවිච්ච ඒවා රාශියක් එකට එකතු කරලා හිතෙන් හදාගත්ත එකක් මිසක කොහෙවත් තියනවද නැහැ. නමුත් සන්තතියකින් අපි සැප දුක් විඳින. ඉතින් අවුරුද්දට කැට ගහනවා, අලුත් ඇඳුම් අඳිනවා, කැවිලි හදනවා. ඉතින් ආරි සතුටුයි. ඈ මොකද අවුරුද්දක් ඇවිල්ලා කියලා, අලුත් අවුරුද්දක්. දැන් ඔය අවුරුද්ද කොහෙද තියෙන්නේ? ඈ මනසේ හිතේ හදාගත්ත අදහස් මාත්‍ර, තමන්ම හදාගත්ත අදහසකට තමන්ම කෑකෝ ගහනවා මිසක, තමන්ම හිතාගෙන කියනවා මිසක මේ ලෝකේ අවිද්‍යාව ඇතුලේ කියලා කියන්නේ. ඉතින් ලෝකෙට අවුරුද්දක් කියලා එකක් නැහැ. බොරු කිව්වොත් ගුටි ගන්නත් වෙනවා නේද? නමුත් ඇත්තටම බලන්න නැති වෙච්ච, නිරුද්ධ වෙච්ච දේවල් රාශියක් එකට හිතෙන් එකතු කරලා මනෝමයෙන් හදාගත්ත සිද්ධිය නෙමෙයිද ඔය අවුරුද්ද කියන එක? ලෝකේ පැවැත්මේ තියෙන හැම තමයි. එතකොට දවස දවසට කෙනෙකුට අද දවසෙන් ඉවරයි. ආයෙ මතක එකතු කරන්නේ නැහැ. ඔහොම වුණොත් අවුරුද්දක් හම්බ වෙයිද? අවුරුද්දක් නෙමෙයි සතියක් හම්බ වෙයිද? සති නැත්තම් මාස හම්බ වෙයිද? මාස නැත්තම් අවුරුදු හම්බ වෙයිද? හම්බ වෙන්නේ. එතකොට එයා දවසට දවසට හිත තිබ්බොත් දවසට දවසට හිත තියනවා කියන එක තේරෙනවද? ඒ කියන්නේ ඔන්න එකතු කරන්නේ නැහැ. මේ ඊයේ එකක් නැහැ, හෙට එකක් නැහැ,
එයාට ඊයේ හෙටයි නැහැ. අද විතරයි. එතකොට මේකට අද කියන්නේ නැහැ. ඈ මොකද ඊයේත් නෙමෙයි හෙටත් නෙමෙයි කියන එක කියන්නනේ අද කියන්නේ. එතකොට ඔන්න මේ ඉර පෑවුවා ඉර බැස්ස දවස ඉවරයි. ආයෙත් ඉර පායන ඉර පායන. දැන් මෙයාට දින නැහැ, මාස නැහැ, සති නැහැ, අවුරුදු නැහැ, තියේ දේව. සති නිසා සති ගණනක් සිහි කරලා යම් කිසි කෙනෙක් දුක් විඳිනොත් ඒ දුක් ටික යට නැහැ. ගිය මාසයේ හෝ ලබන මාසයේ හෝ කියලා යමක් සිහි කරලා යමෙක් දුක් විඳිනොනම් ඒ දුක නැහැ. අවුරුද්ද සිහි කරලා අවුරුද්ද නිසා සැප දුක් විඳිනොනම් ඒ සැප දුක් යට නැහැ. තියනවාද ඒ සැප දුක්? නැහැ. එයාට මේ ලෝකයා විඳින දින සති මාස වලින් සැප දුක් විඳින්න පුළුවන්ද? බැ. ඇයි ඒ බැරි? එකතු කළ නැති හින්දා. ඒ වගේ ඕගොල්ලන්ට මේ ඇහෙන් රූප බලනවා කියන එක හරියට දවසක් වගේ. කනෙන් ශබ්දයක් අහනවා කියන එක දවසක් වගේ. ඒක එතනම ඉවරයි. මේ වගේ ඒවා 365ක් 30ක් 7ක් එකතු කරලා සති මාස අවුරුදු හදාගත්තා වගේ හිතෙන් 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 එකතු කරලා තමයි බලපු දේවල් ඇති බවට, දැකපු අය ඇති බවට ලෝකේ හදාගෙන තියෙන්නේ. අහපු දේවල්, අහන්න දේවල් ඇති බවට, තියෙන බවට, තිබුණු බවට ලෝකේ හදාගෙන තියෙන්නේ. මේ ස්පර්ශ ආයතන හයේම ඇති බවට, තිබුණු බවට හෝ තියෙන බවට ලෝකේ හදාගෙන තියෙන්නේ මනසෙන්. ඒ අවස්ථාවට දකින්නදී දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. නමුත් ඒ බව නොදන්නා කම නිසා අර දවසෙන් පස්සේ ගෙවිලා ඉවරයි. නමුත් ඒ බව නොදන්නා කම නිසා, සිහි නොකරන කම නිසා, සම්මතයට අනුව යන නිසා, සම්මතයෙන්ම බලන නිසා අපිට කවදාවත් ගෙවුණු දවස ඉවර වෙච්ච බව පේන්නේ. ඒක එකතු වෙලාමයි අපිට පේන්නේ. මැරුණු ඊයේ එකතු නොවුනොත් අපිට ජීවත් කරන්න බෑ. අපේ ජීවිතය හැදලා තියෙන්නේ ඒ වගේ කෙලෙසකින්. මැරුණු පෙරේද, මැරුණු ගිය මාසේ, ගිය සතිය අතහැරියොත් මේ කාම ලෝකේ ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ හැදලා තියෙන්නේ බොරුයි, අවිද්‍යාවෙන්. ඒ කියන්නේ මනසින් හදාගෙන තියෙන්නේ. මොකද ඒ ඊයේ ඉඳලා ගිය සතිය, ගිය මාසෙ, ගිය අවුරුද්ද අතහැරියොත් හෙට නෑ, අනිද්දා නෑ, තව සතියකින් නෑ, තව මාසෙකින් නෑ, තව අවුරුද්දකින් එක නැති වෙනවා. මේ පැත්ත අතහැරුම් මේ පැත්ත අතහැරෙනවා. එහෙම වුණත් ඕගලන්ට යන්නවත් පුළුවන් වෙයිද? තවත් එකකින් හවසට උදේට හෙට යන්න ඕනේ කියලාවත් එකක් හම්බ වෙන්න බෑ. ඇයි? ඊයේ ඉඳලා ආපු අත්දැකීම එකතු කරලා ඔයගලන්ට හෙට යන්න වෙන්නේ. ඊයේ ටික අතහැරුණොත් ගෙවුණු ඊයේ දවසේ සිද්ධි මුකුත් අයිතියක් නැත්තම් ඒව ඔක්කොම දැක්කපු ආපු හැම දෙයක්ම නිරුද්ධ වෙලා නම් ආපහු යන්න එකක් තියෙනවද ඔයගලන්ට? එතකොට ඒ වගේ අපිට මේ ජරා මරණ දුක විඳින්න වෙලා තියෙන්නේ එක්ෂණික ජරා මරණ ධර්මය අවබෝධ නොවුණු නිසා. එක්ෂණික ජරා මරණ ධර්මය අවබෝධ නොවුනේ එක්ෂණික ජාතිය අවබෝධ නොවුණු නිසායි. ඒ නිසා හොඳට අපිට කරන්න තියෙන්නේ මේ කොච්චර කතා කිව්වත් එක්ක අමාරුයි, ගැඹුරුයි, තේරෙන්නේ කින දෙයකින් ගන්න එපා. අන්තිමට මාර්ගය ගත්තාම තියෙන්නේ කෙනා කෙනාට තමන් කැමති දැනකින් ඉඳලා එන්න පුළුවන් බොහොම සරල දැනකින්, සරල ඉඳලා ගැඹුරට. මොහොතේට බුදුරජාණන් වහන්සේ උපමා කළ තින්නේ මේ ශාසනේ මොහොත කොච්චර ගැඹුරද නමුත් පටන් ගන්න තියෙන්නේ පිළිඹේ කකුලේ වත් එමෙන්නේ විලුඹවත් යට යන වතුර නැති තැනක ඉඳලයි තියෙන්නේ. ඒ වගේ අන්තිමට මෙතනදි තේරුම් කරගන්න ඕනේ දේ තමයි එක දෙයක් ඕගලන්ට පේන්න ඕනේ ජරා මරණංච පජානාති කියනකොට ඇති වෙන ස්වභාවයෙන් යුක්ත හැම දෙයක්ම ජරා මරණයි කියන එක තේරෙන්න ඕනේ. ඒ කුමන හෝ දෙයක් ගත්තොත් ඇල්ලුවොත් අපි ජරා මරණයෙන් යුක්ත කෙනෙක් වෙනවා, ජරා මරණේ බැඳුනෙක් වෙනවමයි. අර කොහොල්ල බබාගේ කතාව තියෙන්නේ. අර බුදුරජාණන් වහන්සේ තෝක දේශනා කරනවා, ඔය මේ වඳුරු අල්ලන්න යන වැද්දෝ මොකද කරන්නේ, කොහොල්ල ලාටු ගාලා පිළිම හදලා තියනවලු ගස් යට. වඳුරු මොකද කරන්නේ, ගිහිල්ලා අතකින් ගහනවා, ඒ අත ඇලෙනවා, අනිත් අතින් ගහනවා, මේ අත ගන්න අනිත් අත තියනවා, ඒ අත ඇලෙනවා, ඒ අත් දෙක ගන්න කකුල තියනවා, ඒකත් ඇලෙනවා, ඒ අත් දෙකයි කකුලයි ගන්න අනිත් කකුල තියනවා, ඒ කකුලත් ඇලෙනවා, මේ කෑලි හතර බේර ගන්න ඔළුව තියනවා, ඔළුවනත් ඇලෙනවා. පස් පොලෙන්න ඇලුනහම මොකද වෙන්නේ, වැද්දට කැමති දෙයක් කරගත්තා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මාරයට. මේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මතා පහෙන් ඇලුනහම කැමති දෙයක් කරගන්න පුළුවන් කියනවා. එතකොට මෙතෙන්දී හොඳට තේරුම් කරගන්න ඕනේ ඇහෙන් අපිට යම් තාක් පෙනෙයිද පේනමානේ ඇහැට අහුවෙන යමක් තියෙයි නම් ඒ ඔක්කොම ජරා මරණ යුක්ත දෙයක්මයි අපිට පේන්න තියෙන්නේ. ඇයි ඒ? හේතුන්ගෙන් හටගත්ත සකස් වෙච්ච දේවල්නේ ඔක්කොම පේන්න තියෙන්නේ. ඇති වෙච්ච දේවල්නේ පේන්න තියෙන්නේ. ඒ ඇති වෙච්ච දේවල් නම් පේන්න තියෙන්නේ ඒ පේන එකදු දෙයක් හරි අපි ඇල්ලුවොත්, අල්ලගත්තොත් අපි අර කොහොල්ල බබාගේ ඇලුනා වගේ ඇවිල්ලා තින්නේ කොහෙද? ජරා මරණය. කනට ඇහෙන එකදු දෙයක් හරි අපිට අහුවෙලා තිබුණොත්, ඇලුනොත් අපි ඇවිල්ලා තින්නේ කොහෙද? ජරා මරණය. මේ වගේ ආයතන හයේම බලන්න. එතකොට ඔයගොල්ලෝ කිය එහෙනම් ඉතින් ජීවත් වෙන්න බෑනේ කියලා නේද? මෙහෙම ඇලිලා ජීවත් වෙන්න බෑ. හැබැයි මිදිලා ජීවත් වෙන්න පුළුවන්. එතකොට ජරා මරණංච පජානාති කියනකොට ආර්ය ශ්‍රාවක තෙමේ නුවණින් දන්නවා මේ තුන් භවයේ තුල අජරාමර කිසිම දෙයක් නැහැ. හේතුන්ගෙන් හටගත්තනම් යමක්, ඇති වෙන ස්වභාවයෙන් යුක්තද යමක්, ඒ හැම දෙයක්ම දිරණ ස්වභාවයෙන් යුක්තයි, නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ඕනම දෙයක් මගේ කියලා ගත්තනම්, මමයි කියලා ගත්තනම්, ඒ ගත්තේ ජරා මරණයි, ඒ බැඳුනේ ජරා මරණයි, ඒ මිදුනේ නැත්තේ ජරා මරණයන් ගෙනොයි කියලා දන්නවා යා. ජරා මරණංච පජානාති කියනකොට බෝසතාණන් වහන්සේ යසෝදරා දේවි රාහුල කුමාරයා සුද්ධෝදන රජුරෝ දැක්කේ නැහැ, දැක්කේ ජරා මරණ හැටියට. එකනේ ගියේ අපි තමයි කියන්නේ යසෝදරා දේවිය දාලා ගියා, රාහුල කුමාරයව දාලා ගියා, සුද්ධෝදන රජුරවම දාලා ගියා කියලා කියන්නේ කවුද? අපි කියන්නේ. නමුත් බෝසතාණන් වහන්සේ කාවවත් දාලා ගියේ නැහැ. බෝසතාණන් වහන්සේ දාලා ගියේ කාවද? ජරා මරණ. ඇයි ඒ? ජරා මරණ දැක්කා. ඒ හින්දා ඕගොල්ලන්ට තියම් කලක දැක්කොත්, ජරා මරණ දැක්කොත් ඕගොල්ලන්ට දරුවෝ දාලා යන්න වෙන්නේ නැහැ. දරුව දාලා ගියොත් නේ දුක. ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියන මනසින් ගියොත් ආපහු එන්න වෙනවා, නැතිනම් ඒ දුක උහුල ගන්න බැරි වෙනවා. නමුත් යම් වෙලාවක ඕගොල්ලෝ දැක්කොත් නුවණින් අපේම මනස අපිට රැවට්ටුවට මේ ජරා මරණයි, අපි දාලා යන්නේ නැත්තේ ජරා මරණයි කියලා දැක්කොත් Taman ගෙනමයි කලකිරෙන්නේ. මේ හැම දෙයක්ම දකින්න අය ආර්ය ශ්‍රාවකයා මේ ජරා මරණයි කියලා දකින්න. මේ ජරා මරණයට හේතුව දකිනවා. මොකද ජාති සමුදය ඇති වෙච්ච ඉපදුණු ජරා මරණයට හේතුව මොකද? ජාති ඉපදීම. ඉපදීමයි මේ ජරා මරණයට හේතුව. මේ ජරා මරණ නැති කරන්න බෑ ඉපදීම කියන එක ඇතිනම්. හේතුන්ගෙන් සකස් වෙච්ච ප්‍රත්‍යයන්ගෙන් හැදිච්ච දෙයක් නම් ඒ දේ ජරා මරණයටපත් වෙනවාමයි කියලා දකිනවා. යම් තැනක හේතුන්ගෙන් හට නොගත්ත ප්‍රත්‍යයන්ගෙන් හට නොගත්ත යමක් තියෙනවා නම් අන්න එතනයි අජරාමර කියලා දකිනවා. අන්න එතකොට මේ හරියට දැක්කොත් ජරා මරණයන්ගේ මිදෙන්න තියෙන එකම තැනයි මොකද්ද? නිවන විතරයි කියලා දකිනවා. ඒ කියන්නේ ඊට මෙහා කිසිම දෙයක් අල්ලගෙන ඇසුරු කරලා අජරාමර වෙන්න බෑ. නුවණින් බැලුවොත් නුවණින් බලන කෙනාට සම්මා දිට්ඨියට නිවැරදි දැකීමට පේන්නේ මොකද්ද? මේ තුන් භවයම ජරා මරණ ධර්මයක් හැටියට පේන්න ඕනේ. මේ තුන් භවයේම ඇතිවීම, ඒ කියන්නේ ජරා මරණයන්ගේ ඇතිවීමක් හැටියට පේන්න ඕනේ. මේ විදිහට නෙමෙයි, දෙවියෙක් වෙලා උපන්නා වුණත් එයා එතකොට එහෙම ඉපදෙන්නවත් කැමති නෑ. බ්‍රහ්මේත් වෙලා ඉපදුනා, සක්‍රේක් වෙලා උපන්නා, චක්‍රවර්ති රජ කෙනෙක් වෙලා උපන්නා, මොන විදිහට උපන්නා කියලා ජාතිය දකිනකොට ජරා මරණයන්ගේ ඉපදීම හැටියට දකිනවා මිසක රජ කෙනෙක් වෙලා උපදිනව නෙමෙයි. එයා ඒ රජකමට කැමති නෑ. ජරා මරණයන්ගේ ඉපදීම මිසක දෙවියෙක් වෙලා උපදිනව නෙමෙයි. මෙයාගේ ඇහැට පේන්නේ ලෝකයා දෙවියෙක් වෙලා උපදිනවා කියන තැනක තියෙන්නේ මොකද? ජරා මරණයන්ගේ ඉපදීමනේ. එයා ඒ ඉපදීමටවත් කැමති නෑ. ඒකයි දැන් රහතන් වහන්සේ නමකට කිව්වොත් බ්‍රහ්මෙක් වෙලා උපදින්න කියලා කැමති වෙනවද? ඇයි කැමති වෙන්නේ නැත්තේ? ජරා මරණයි කියලා දකිනවා. නැත්තම් කල්ප ගාන තන්නිකර සැපම විතරනේ බ්‍රහ්මෙක් හැටියට ගත්තාම. ඒ පෙන්නන්නේ දැන් ඔය ආබස්සර වගේ, සුභකින්නක වගේ බ්‍රහ්මව ගත්තාම ප්‍රීතිබක්, ඒ කියන්නේ ප්‍රීතියම ආහාර කොට ඉන්නේ. ආයේ කල්ප ගණන අවුරුදු 100ක් 200ක් කෝටියක් එහෙම නෙමෙයි, කල්ප ගණනක් දුක කියන එකේ ඡායාවක්වත් නෑ. ප්‍රීතියම සැපේම ආහාර කොට තියෙන්නේ. එයාගේ ආහාරයම තමයි ප්‍රීතියටයි සැපයටයි ජීවිතය පවතින්නේ. අපි කනබුන ආහාරයට ජීවිතය පවතින්නේ. ඒ බ්‍රහ්මයන්ගේ ජීවිතයේ පැවැත්ම තියෙන්නේ ප්‍රීතියටයි සැපයටයි. ප්‍රීතිය සහ සැපය කියන දෙක තමයි එයාගේ ආහාර පැවැත්ම කල්ප ගණනක් යනවා. ඉබ්බඳු තැනක උපදීමක් දකිනව මොකද්ද? ජරා මරණය. ඇයි? කල්ප 84000කින් හරි ඒ සැපේ නැති වෙනවා කියලා කියන්නේ. දවස ගානේ ජරා දිර්ලා තියෙනවනේ ඒක. කල්ප 84000කින් පස්සේ හරි නැති වෙනවා නම් ඒකත් මැරිලා තියෙනවනේ. එහෙනම් ඒද ජරා මරණ ධර්මයක් හැටියට දකින්නවා. ඒද ඒ එබඳු විපත්තිකට කැමති වෙන්නේ. එතකොට මේ දේශනාවේ අන්තිම හරය හැටියට අපිට හම්බ වෙනවා නම් මේ තුන් භවයේම කෙනෙකුට පේනවා නම් ජරා මරණ ධර්මය හැටියට තුන් භවයේ කුමන තැනක හෝ ඉපදීමක් තියෙනවා නම්, ජාතියක් තියෙනවා නම්, කුමන දේක හෝ හට ගැනීමක් තියෙනවා නම් ඒ ජාතිය දකිනවා ජරා මරණයන්ගේ සමුදය හැටියට, ජරා මරණයන්ගේ හේතුව හැටියට. ඇතිවීමයි ජරා මරණයට හේතුව. ඇතිවෙන එකේ ඉපදෙන එකේ ආදීනව මොකද්ද? ජරා මරණ. එතකොට මෙයා ජරා මරණක් දන්නවා, ජරා මරණ සමුදියක් දන්නවා කියනකොට තුන් භවයේම දන්නවා ජරා මරණ ධර්මයේ හැටියට. ඒ නුවණින් බලන, නුවණින් මෙනෙහි කරන, නුවණින් පිරික්සන යාට ගෙවල් හම්බ වෙන්න බෑ, ඉඩකඩම්, දූදරුව, යාන වාහන හම්බ වෙන්න බෑ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකේ බලන තව ඇහැ. සාමාන්‍ය ලෝකයා දරුවෝ කියලා සතුටු වෙනකොට ලෝකයා දරුවෝ කියලා සතුටු වෙන අරමුණේ ඕගොල්ලෝ මේ ඇත්ත අරගෙන යන්න. ලෝකයා සතුටු වෙන තැනක තියෙන්නේ මෙහෙම සිද්ධියක් නේද? ලෝකයා සතුටු වෙන්නේ මේ ජරා මරණයන්ගේ නේද? කියලා බලන්න පුළුවන්. ලෝකයා රන් රිදී මුතු මැණික් කියලා බලන තැනක ඕගලන්ට පේන්න ඕනේ මොකද්ද? ජරා මරණ ධර්මයේ හැටියට. ලෝකයා මේ ජරා මරණයන්ගේ සතුටු වෙන්නේ. ජරා මරණය ආපු දවසටයි යා දුක් විඳින්න. තාම මේ දුක වැහිලා දුක මොහොපුරමින් පවතින්නේ. එතකොට මේ විදිහට මුළු තුන් භවයේම ජරා මරණ ධර්මයක් හැටියට තුන් භවයේ තියෙන හැම දෙයක්ම සචේතනික අචේතනික හැම දෙයක්ම ඇති වෙනවා නම් ඒ ජරා මරණ සමුදය හැටියට දකින්න. තුන් භවයේම හට නොගන්නවා නම් ඒ තමයි මොකද්ද? ජරා මරණයගේ නැති තැන නැති බව. ඒකට තියෙන මග තමයි මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්තිමට ජරා මරණයන්ගෙන් මිදිලා ඉන්න පුළුවන්, මිදෙන්න තියෙන්නේ එකම තැනක් හැටියටයි මෙහෙම දකින්න, මෙහෙම බලන ආර්ය ශ්‍රාවකයාට මේ ලෝකෙ කිසිම තැනක නවාතනක් හම්බ වෙන්නේ නැහැ. කාම ලෝකේ වේවා, රූප ලෝකේ වේවා, අරූප ලෝකේ වේවා, උස් පහත් නිති ඒව කිසිම දෙයකින් නැතුව මේ සංකතය තුල නුවණින් බලන, නුවණින් පිරික්සන ආර්ය ශ්‍රාවකයාට ලෝකෙ තුල කිසිම තැනක නවාතනක් නැහැ. නවාතනක් කියේ මොකේද? ජරා මරණයන්ගෙන් බේරිලා ඉන්න පුළුවන් එක තැනක්වත් එයා දකින්නේ නැහැ. මේ කොයි අස්සක මුල්ලක හරි හිටියනම් හිටියේ ජරා මරණයන්ගෙන් කියලා දකිනවා. ජරා මරණංච පජානාති කියන නුවණ හරියට ආවොත් එයාට පේන්න ඕනේ ඔන්න ඔය විදිහටම ජරා මරණ ටික. එතකොට ඒ කුමන දේක කුමන ආකාරයක හෝ ඉපදීමක් තියෙනවා නම් ඒ ඔක්කොම එයා දකිනවා. වස්තුන්ගේ ඉපදීමක් වේවා, පුද්ගලයන්ගේ ඉපදීමක් වේවා, ජරා මරණයන්ගේ ඉපදීමක් මේ ජරා මරණ සමුදයක්, මේ ජරා මරණයට හේතුවක් මේ හැටියට එයා දකිනවා. ඊට පස්සේ යම් තැනක නොඉපදීමක් තියෙනවා, නොහට ගැම්මක් තියෙනවා නම් මෙන්න මෙච්චරයි ජරා මරණයන්ගෙන් බේරලා ඉන්න පුළුවන් එකම තැන. එතකොට අපි බලාපොරොත්තු වෙන විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික ඔක්කොම එකතු කරගෙන ජරාමර වෙන්න ක්‍රමයක් පෙන්වන්නේ නැහැ නේද? ඒකයි ප්‍රශ්නේ. මොකද දැන් ගෙවල් දොරවල් වල කැසට් ඩෙක් ටීවී ඕවා දාලා නිවන් දකින්න කිව්වහම හරි අමාරුයි. දරිල ඕවත් අරගෙන යන්න ක්‍රමයක් තිබ්බනම් ටක් ගාලා කවුරුත් කැමති නෑ නිවන් දකින්න. ඈ ඉතින් මේ හරි කනගාටුවෙන් ඉන්නේ ඕවා දාලා නිවන් දකින්න වෙන එක ගැන. ඒ වගේ ජරා මරණ මේ ලෝකේ තුල ඉඳගෙන ජරා මර වෙන්න ක්‍රමයක් තමයි හැමෝම හොයන්නේ. ඒ කියන්නේ දරුවොත් ඕනේ, ගෙවල් දරවලුත් ඕනේ, මෙහෙම ඉඳගෙන නිවන් දකින්න ක්‍රමයක් තමයි හොයන්නේ මේ. එතකොට දරුවෝ ගෙවල් දරවල් ඉඩකඩන් ඕවා දාලා නිවන් දකින්න කවුරුත් කැමතිද? වචනෙට කිව්වට එහෙම කැමති නැහැ කවුරුවත්. ඉතින් මෙතනදී නුවණින් බැලුවොත් හැබැයි මෙහෙම එකක් බුදුරජාණන් වහන්සේවත් කියලා නැහැ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් දාලා යන්න කියලා. බෝසතන් වහන්සේවත් ඒව දාලා ගියේ නැහැ නේද? ගියාද? නැහැ. අපේ ටග්ගල මනස වෙනස් කරගන්න වෙනවා. යම් දවසක ඕගොල්ලෝ යනවනම් යන්නේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් එක ඉන්න තාක් ඕගොල්ලෝ යන්නේ. ඕගොල්ලෝ කවදාම හරි යනවනම් යන්නේ ජරා මරණයන්ගේ කලකිරිලා දුකේ කලකිරුණු දවසට යන්නේ. අත නිබ්බෙන්දි දුක්ඛේ සමග්ගෝ සුද්ධිය. දුකේ දාඩ දුකේ කලකිරෙනවා. කල මෙන්න මේකයි නිවනට මග. දුකේ කලකිරෙන්නේ නැහැ නේ තාම. මොකද දුකේ කලකිරෙන දුක දැක්කේ නැහැ. ගෙවල් දොරවල් ඉඩකඩන් දූ දරුව හැටියට දකින්නකොට එවදාල යන්නේ නැහැ කවුරුවත්. ඒ හින්දා ඒක මේ සම්මා දිට්ඨිය හැම වෙනස් වෙන්න ඕනේ. එතකොට මේ විදිහට බැලුවාම එයාට හම්බ වෙන්නේ මොකද්ද? ජාතිය නැති තැනක් තියෙනවා නම්, ඉපදීම නැති තැනක් තියෙනවා නම්, මෙන්න මෙතන තමයි මොකද්ද ජරා මරණ නැත්තේ. ඒක ක්‍රම දෙකකට බුදුරජාණන් වහන්සේ අපිට මේ ජරා මරණ නිරෝධය සාක්ෂාත් කරගන්නට අවස්ථාව සකස් කරලා දීලා තියෙනවා. සෝ උපදිශේෂ නිබ්බාන අනුපදිශේෂ නිබ්බාන කියලා. සෝ උපදිශේෂ නිබ්බාන කියන තැනට හිත තබලා පත් වෙලා මේ ලෝකය තුල නැත්තම් සත්ව පුද්ගල ආත්ම භාවය තුල ඇති වෙන ජරා මරණ දුකක් තියෙනවා නම් ජරා මරණයක් තියෙනවා නම් එයින් මිදෙන්න බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගය හදලා දීලා තියෙනවා. සියලුම ධර්මයන්ගේ ජරා මරණයක් තියෙනවා නම් ඒ ධර්මයන්ගේ මිදෙන්න අපිට අවස්ථාව සකස් කරලා දීලා තියෙනවා අනුපදිසේස නිර්වාණ ධාතු. ඒක අපි ටිකක් මෙනෙහි කරලා බලමු. ඒ කියන්නේ සෝපදිසේස නිබ්බාන කියනකොට පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීම නැති වෙනවා. දැන් අපි දැක්කා ඉපදුනොත් ජරා මරණමනේ. පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීම නැති වුනොත් ඒ කියන්නේ නැති වෙනවා පුද්ගල භාවය විඳින ජරා මරණ. අපි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් මම ලෙඩ වෙනවා, මාළු වෙනවා, මැරෙනවා කියලා සත්ව පුද්ගල ආත්ම භාවයෙන් උපදින ජරා මරණ දුක නැති වෙනවා කුමක් නැති වෙච්චවදද? පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීම නැති වුනොත් පංච උපාදාන ස්කන්ධයගේ ඉපදීම නැති වෙච්ච දවසට ඉපදීම නැති කළ දවසට මොකද්ද වෙන්නේ? සත්ව පුද්ගල ආත්ම භාව විඳින මේ දුක නැති වෙනවා. ඒකට කියනවා මොකද්ද? සෝපාදිශේෂ. උපදිශේෂයක් සහිතව නිවන් දැකලා. එයා නිවන කියන්නේ අජරාමර බව සාක්ෂාත් කරලා ජරා මරණ දුක නැහැ. නමුත් තව තියෙනවා ස්කන්ධ පරිහරණයේ දුකක්. ස්කන්ධ පරිහරණයක් තියෙනවානේ. එතන හැබැයි තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ කියන එක නෙමෙයි. තේසං තේසං ධම්මානං කියලා පෙන්න තැන. ඒ ධර්මයන්ගේ දිරණ බවක් තියෙනවා. ක්ලේශ පරිනිර්වාණයෙන් පිරුවම් පාලා පංච උපාදාන ස්කන්ධයගේ නූපදින ස්වභාවයට පත් කරලා පුද්ගල භාවයේ විදින පුද්ගල භාවයේ ඇතිවීම නැතිනම් පුද්ගල භාවයේ ජරා මරණ නැහැ. අපි දැක්කනේ ඇති වුණොත් නේ ජරා මරණේ තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධයගේ ඇතිවීම නැති වෙනකොට පංච උපාදාන ස්කන්ධේ කිසි ජරා මරණ නැහැ. ඒ කියන්නේ ඒ සත්‍යංගේ ඒ සත්‍යනිකාවන් වල තියෙන ජරා මරණ ලැබෙන්නේ නැහැ. එතකොට මේ අචේතනික මේ වස්තුවක් දිරනවා වගේමයි මේ රූපයට මේ ස්කන්ධ ටිකට රහතන් වහන්සේ කියලා කියන්නේ ඒක බාර ගන්න ඒ ජරා මරණ බාර ගන්න කෙනෙක් නැහැ. දැන් මේ දිරුවා කියලා ඒ දිරීම බාර ගන්න කෙනෙක් නැහනේ. ඒකට අඬන්න කෙනෙක් නෙනේ. ඇති වෙච්ච එක දිර දිලා යනවා. දිරලා ගිල නැති වෙනවා. ඒ වගේ ස්කන්ධ පරිහරණය කියලා කියන්නේ ඒ ජරාව ඒ මරණය බාර ගන්න කෙනෙක් නැහැ. ධර්මතාවයක් තියෙනවා. ඒ කනබුන ආහාරයෙන් හැදුණු පුරාණ කර්මපතෙන් හැදුණු ඒ රූපේ දිරනවා. ඒ දිරීම බාර ගන්න කෙනෙක් නැහැ. පුද්ගලයා නැහැ. පුද්ගල භාවය තමයි අතහැරෙන්නේ. මොකද පුද්ගල භාවයත් එක්ක තිබුණු දුක ඔක්කොම අතහැරෙනවා. එතකොට එතෙද කියනවා ස්කන්ධ පරිහරණ ඒ ධර්මයන්ගේ දිරණ බවක් තියෙනවා. හැබැයි ගුරුබර බහතබුවක් කල් ඇතුවම මේ අඬන විලාප දෙන පපු යග්ග ගන්න මේ ටික නැ මේ දුක නැ. ඊට පස්සේ යම් ජීවිත සන්තතියේ අවසානයක් තියෙනවා නම් පුරාණ කර්මයෙන් හටගත්ත මේ රූපය ඉවර වෙන දවසට අවශ්‍ය ඉවර වෙන දවසට මේ රූපය බිඳෙනවා, වේදනාව සිසිල් වෙනවා, සංඥාව නිරුද්ධ වෙනවා, සංකාරය සංසිඳෙනවා, විඥානය අස්තංගත වෙනවා, විඥානය නැතිවීමට යනවා. මෙන්න මේකට කියන පිරුණම් පෑවා කියලා. එතකොට මෙන්න මෙතෙන්ට එනකොට සියලුම ධර්මයන්ගේ ඉපදීම නිරුද්ධයි. ඒ කියන්නේ ජරා මරණ නිරුද්ධයි. මෙතනදී අපිට එක කාරණාවයි කරගන්න ඕනේ. දැන් අද අපිට තියෙන ප්‍රශ්නේ ලියාගන්න පුළුවන් ජීවත් වෙද්දිම. දරුවෝ මැරිලා, එතකොට අම්මලා තාත්තලා මැරීම නිසා අර බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය පෙන්වන්නේ. දුක්ඛ සත්‍යයට පෙන්වන්නේ මොකද්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පියේ විපදෝගෝ දුක්ඛෝ, යම් පිච්චන් නලබිති තම්පි දුක්ඛං, සංකිටින පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කෙටියෙන් කියනවනම් මේ පංච උපාදානස්කන්ධ දුකයි කියලා දුක් විස්තරයක් කිව්වනේ. ඔය ටික ඔක්කොම නැති කරන්න පුළුවන් ජීවත් වෙන්න. මේ ලිස්ට් එක ඔක්කොම නැති කරන්න පුළුවන් ජීවත් වෙන්න. එතකොට ඉතුරු වෙනවා, ඒක අපිට ප්‍රශ්නයක් නෑ, ධර්මතාවයක්. ජරා මරණ ධර්මතාවයක්. ඉතින් මෙතනදී මම අද මේ දේශනාවේ මතක් කළේ මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ලෝකෙ දිහා බලන තව ඇහැක්, නිවැරදි දැකීමක්. ඒ කියන්නේ ඔගොල්ලෝ ගෙවල්, දොරවල්, යාන වාහන, ඉඩ කඩම්, මිල මුදල් කියලා මේ ලෝකයා බලන විදිහටම බලනවා නම්, දකින විදිහටම දකිනවා නම්, ඒ විදිහටම අරමුණු ගන්නවා නම් ඒ විදිහටමයි පේන්නේ. මෙහෙම පේන දේවල් ඇතුළේ මෙහෙම පෙනෙද්දී ටික ටික හරි ඔයගොල්ලෝ ඇතුලෙන් හිතනවා නම් අනේ මේද ජරා මරණ ධර්මයක් නේද? ඈ එකින් එකට එකින් එකට අපි කියමු මෙහෙම පෙනෙන මේ රූපේ දියා අපිට පුළුවන්කම තියෙන්නුනේ දැන් මෙහෙම කෝපය හැටියට පෙවුනට මේකත් දිරනවා, මේකත් මැරෙන ස්වභාවයෙන් යුක්ත ධර්මයක් නේද කියලා සිහි කළා. ඒ නුවණින් යුක්තව මේක අල්ලන්න. එතකොට බොහොම ලස්සන කෝපයක් කියලා වෙනද අල්ලව බැඳීම මේකේ නැහැ. ටික 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 මේ කෙලෙස් ගෙවෙනවා, කෙලෙස් අඩු වෙනවා. නමුත් අපි මේ යථාර්ථය සිහි කරගන්න නැති වුණොත් අපිට තියෙන ආශ්‍රය කියන බොහොම ලස්සන කෝපයක් කියන මට්ටම තියෙනවා. ඒ මට්ටමේ අදහසක මේක අල්ලනකොට මෙතන තියෙන සංයෝජනයේ බලවත් බැඳීම වැඩි. මේ සංයෝජනය අඩු කරන්න, බැඳීම් අඩු කරන්න මේ ක්‍රමයක් નિවැරදිව මේ විදිහට බලන්න කියන එක. ඒකයි ඕගලන්ට පුළුවන් නම් බෝසතාණන් වහන්සේ දැක්කා වගේ ඕගලන්ටත් බලන්න මේ හැම දෙයක්ම ජරා මරණයි කියලා ඕගලොත් අනිවාර්යෙන් අබිනිෂ්ක්‍රමණය කරනවාමයි. දැන් එහෙම කියපෙන් දැන් බලන්නේ නැති. මොකද මං ඊයේ කිව්වනේ තණ්හාවට තණ්හයි කියලා. දන්නව තණ්හාව කියන එක දුක ඇති කරන එකක්, මේ තණ්හාව හොඳ නැහැ කියලා. දරුවන්ට ගෙවල් දොරවල් වලට තියෙන තණ්හාව හොඳ නැහැ කියලා දන්නවා. මේ තණ්හාව කියන එක මේ වට තියෙන කැමැත්ත තණ්හාවයි කියලා දන්නවා. මේ තණ්හාව දුක ඇති කරන එකක් කියලා දන්නවා. නමුත් ওই තණ්හාව දාලා යන්න කැමතිද? තණ්හාව අතහරින්න තණ්හාව. එහෙම වෙලා නැද්ද? තියෙන තණ්හාව කියලා දන්නවා. නමුත් ඒක අතාරින්න කැමතිද? නෑ. ඒ කියන්නේ එතකොට තණ්හාව කියලා දන්නවා, යමකට බැඳිලා ඉන්න එක, කැමති වෙලා ඉන්න එක තණ්හාව කියලා දන්නවා. දැනගත්තට තණ්හාව අතාරින්න කැමති නෑ කියලා කියන තණ්හාවට තණ්හාව. පොලිය පොලිය වෙලා. එතකොට ඒ ගතිය අඩු වෙනවා. ඔය තණ්හාවට තණ්හා කරන ගතියත් අඩු වෙනවා. තණ්හාව ඇති උනේ දේපොළ වස්තු ආහාරක බාන ඉඩකඩම් මිල මුදල් දූ දරුවෝ නිසායි. එහෙම දැකපු නිසායි තණ්හාව. ඒ තණ්හාව පොලී වෙලා තමයි තණ්හාවට තණ්හාව. මේ පොලියයි ඔක්කොම ටික මුදලයි ඔක්කොම අඩු වෙනවා මේ සම්මා දිට්ඨි මේ විදිහට බලනවා නම් කෙනෙක්. ඒ කියන්නේ මේ නිවන් දකින්න කමටහනක්, මේ භවනා කරන්න කමටහනක් තියෙන. ඕගලන්ට පුළුවන් නම් හැම වෙලාවකම අය මේ ආර්ය අෂ්ටාංගික මග්ගෝ ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජරා මරණ නැති කරන මගයි කියලා කිව්වහම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මොකද සම්මා දිට්ඨි නිවැරදිව දකින්න. දැන් මේ ජරා මරණ පරියායේදී එයා නිවැරදිව දකින්න කියලා ගන්න මොකද්ද? ඒකමයි ගන්න. ඒ කියන්නේ මේ හැම දෙයක් දිහාම දකින්නවා මොකද්ද? යමක් හේතුන්ගෙන් නම් හටගෙන තියෙන්නේ යමක් ඇති වෙච්ච ස්වභාවයෙන් යුක්ත නම් මේක දිරණ ස්වභාවයෙන් යුක්ත වුමනේ. එහෙනම් මේ දෙයට කැමති වුණොත් ජරාවට කැමති වුණා නේද? මරණයට කැමති වුණා නේද? ටික ටික හරි හිතනවා. ටිකක් ටිකක් හරි හිතනවා. ආයෙත් අමතකිනවා. ආයෙත් හිතනවා. ඕනම දෙයක හේතු මූලයට. ඒ කියන්නේ අර පේන දේෙන් විතරක් හිත බැඳෙන්නේ නැතුව පේන දේ තුලට විතරක් හිත අහුවෙන්න නොදී ඇතුලෙන් ඇතුලෙන් හිතනවා. ඇතුලෙන් ඇතුලෙන් නුවණින් හිතනවා. මෙහෙම හිතනකොට වෙන්නේ ටික 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 මොකද වෙන්නේ? අර රළු කෙලස් නැත්තම් අර බැඳීම තමයි ටික ටික අඩු වෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියලා කිව්වේ ඕගොල්ලෝ මේ ජරා මරණේ ජරා මරණයන්ගේ ඇතිවීමත් හිතන්න ටික ටික. එහෙම ජරා මරණේ ජරා මරණයන්ගේ ඇතිවීමත් ওই ටික හිතනකොට ඕගොල්ලන්ට පෙනෙයි මේ තුන් ලෝකේ, ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුලේ තියෙන ඔක්කොම ටික ජරා මරණයි. මේ ස්පර්ශ ආයතනයන්ගේ ඉපදීම තමයි ජරා මරණයන්ගේ ඉපදීම කියලා පෙනෙයි ඕගොල්ලන්ට. මේ ස්පර්ශ ආයතන 6 නොඉපදීමක් තියෙයි නම් මෙන්න මේ ටික පෙනෙයි ඕගොල්ලන්ට ජරා මරණ නිරෝධය හැටියට යම් දවසක. එතකොට ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා අපිට හම්බ වෙන්නේ සම්මා දිට්ඨිය කියලා වෙන මුකුත්ම නෙමෙයි. මේ ස්පර්ශ ආයතන 6ට හම්බ වෙන්න තියෙන හම්බ වෙන හැම අරමුණක් කෙරෙහිම හැම දෙයක්ම ජරා මරණ විදිහට නුවණින් මෙනෙහි කරන්න. මේකමයි සම්මා දිට්ඨිය. සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? මේ ස්පර්ශ ආයතන 6ට හම්බ වෙන හැම දෙයක්ම ජරා මරණයි කියලා දැන් දන්න ඕක තමයි සම්මා දිට්ඨිය. සම්මා සංකප්පය කියන්නේ ඊට අනුව ටික ටික හරි හිතනවා. හැම වෙලාවෙම මේද ජරා මරණ ධර්මයක් නේද? මේද ජරා මරණ ධර්මයක් නේද කියලා අර සම්මා දිට්ඨිය ජරා මරණ මේ හැම දෙයක්ම ජරා මරණයි කියලා දැනගත්ත දැනුම වැඩි වෙන විදිහට හිතනවා. සම්මා දිට්ඨිය පිරෙන විදිහට සම්මා සංකප්පය පවත්නවා. හැම දෙයක්ම ජරා මරණ ධර්ම හැටියට තීරණ නුවණ මෝහ කරනකම් හිතනවා. ඊට පස්සේ සම්මා වාචා කම්මන්ත ආජීව කියනකොට මේ ටික සීලේ. ඒ කියන්නේ හැම වෙලාවෙම වචන කතා කරන්නේ පුළුවන් තරම් මේ ජරා මරණ ධර්මයි කියන එක පිරිසිඳ දකින්ද මේ සත්වපුද්ගල භාවයෙන් යුක්ත දේවල් කියන එක අතහැරෙන්න උපකාරී විදිහට තමයි වචනය කියන එක මෙයා හඳුනගන්නේ හැම වෙලාවෙම. එතකොට සම්මා කම්මන්ත සම්මා ආජීව දෙකත් මෙයාගේ කර්මාන්තයේ දිවි පැවැත්ම කියන දෙයත් මෙයා උත්සාහවත් වෙන්නේ. යම් කිසි රක්ෂාවක් කළත් ඒක කරන්නේ මොකටද? මෙන්න මේ ටික පිරිසිඳ දකින්නයි මේ කරන්නේ. ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ මොකේදද? සම්මා ආජීව කියන්නේ නිවැරදි ජීවිකාව. ඒ මොකද සම්මා දිට්ඨිය මුල් වෙලා මෙයා ජීවත් වෙන්නේ. අර කාම හෝදන කතාව වගේ වෙන්නේ නැහැ. ජීවත් වෙන කාණු හොදලා කාණු හොදන ජීවත් වෙන මෙයාට සම්මා දිට්ඨියක් තියෙනවා. මෙන්න මේ දැකීම වර්ධනය කරගන්නයි මෙයා ජීවත් වෙන්නේ. ජීවත් වෙන රසාව කරන්නේ. මේ රසාව කරනවා ජීවත් වෙන සම්මා දිට්ඨිය වර්ධනය කරගන්න. එතකොට සම්මා වායාම කියලා කියන්නේ නිතරම පුළුවන් තරම් උත්සාහය මොකද්ද? දැන් අපි වගේ කීයක් කීයක් හරි හොයන්න දරණ උත්සාහය වෙනුවට මෙයා මොකද කරන්නේ? සම්මා දිට්ඨිය. ඒ කියන්නේ උපං අකුසල දුරු කළා, නූපං අකුසල නූපදවලා, උපං කුසල් වැඩි දියුණු කළා, නූපං කුසල් උපදවලා. ඒ කියන්නේ සත්ව පුද්ගල ආත්ම භාවයෙන් දැකලා ඒක තමයි අවිද්‍යාව. ඒ තුල ඇති වෙනෝ නම් තණ්හා, මාන, දිට්ඨි කියලා කෙලෙස්ය. මේව තමයි අකුසල්. උපං අකුසල් දුරු කරනවා කියලා කියන දැන් මේ සත්පුද්ගල භාවයට පෙනෙනවා නම් ඒක දුරු කරනවා. නූපං අකුසලේ නූපදුනවා සත්පුද්ගල භාවයට පෙනෙන්න තියෙන ගතිය නවත්තනවා. උපං කුසලේ වැඩි දියුණු කරනවා. මේ ජරා මරණ ධර්මයි කියලා දැනගත්ත බවක් තියෙනවා නම් ඒක වැඩි කරනවා මම. නූපං කුසලේ උපද්දනවා. මතුමතුයේ මේ ජරා මරණ ධර්මියෝම නේද කියන කාරණාවම ඇති වෙන්නේ ඉඳලා. මේක තමයි සම්මා වායාම. සම්මා සති හැම වෙලාවෙම යාගේ සිහිය යෙදෙන්නේ මේ සම්මා දිට්ඨියට. මේ කාරණාව මේ සම්මා වායාම සති කියන දෙක එකට. මෙතනදී හොඳට මතක තියාගන්න ඕනේ මේ මාර්ගය වඩන්න වෙන්නේ ඔයගලන්ට කාරණා තුනකින්. මොකද්ද? සංකප්ප වායාම සති කියන මේ ධර්මතා තුනෙන් තමයි මාර්ගය වැඩෙන්නේ හැම වෙලාවෙම. සම්මා දිට්ඨිය ඔයගලන්ට සම්මා දිට්ඨි පුරේජවා සම්මා දිට්ඨිය පෙරටුව යනවා උපකාර වෙලා තියෙනවා. වාචා කම්මන්ත ආජීවි පිහිටලා තියෙනවා මේ ටික ජීවිතේ වෙලා. වාචා කම්මන්ත ආජීව කියන ටික දැන් ඔය තියෙන්නේ ඒ ටිකේ පිහිටලා. සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ කියලා කියන සීලේ පිහිටලා. ඒ කියන්නේ පොළවේ යම් කිසි වැඩපලක් කරන මනුස්සයා පොළවේ පිහිටලා පොළවේ ඉඳලා වැඩ කරනවා වගේ යම් කිසි ಗುಣධර්මයක් පුරණ කෙනා සීලයේ පිහිටලා සීලයේ ඉඳලා කරන්න වෙන්නේ කියනවා. එතකොට වාචා කම්මන්ත ආජීව ටික ජීවිතය වෙලා සම්මා දිට්ඨිය පෙරටුව යනවා. සංකප්ප වායාම සති කියන ටිකෙන් තමයි වැඩ කරන්නේ ඕගොල්ලෝ. ආයුධ ටික ওই ටික. සංකප්පය කියලා කියන්නේ නුවණින් හිතනවා. වායාම කියන්නේ වැරද්ද අතහැරලා නිවැරද්ද ගන්න ඕනේ. ඒ සඳහා සිහිය. මේ ටික කළාම කරනකොට ඇති වෙන ප්‍රතිඵලය තමයි සම්මා සමාධි. ඔන්න හිත සමාධියෙන් ඔහොම කර 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 යනකොට තමයි නීවරණ දුරු වෙලා ධ්‍යාන මට්ටමට හිත සමාධි වෙන්නේ. එදාට මේ වගේ අමාරුවෙන් බලන්න ඕනේ නැහැ. මේ කරන දවසක් ඉවර වෙන දවසක් තියෙනවා. මේ ජරා මරණ හැටියටම පෙනෙන දවසක් එනවා. අත මේ දිරණ දේ දිරනවා කියලා පේන්නේ නැති නීවරණ නිසා. මැරෙන දේ මැරෙනවා කියලා පේන්නේ නැති නීවරණ නිසා. අනාත්මෝ කනබුන ආහාරයෙන් හැදුණු මේ රූපේ කනබුන ආහාරයෙන් හැදුණු රූපයක් කියලා අපිට පේන්නේ නැහනේ. අපිට පේන්නේ පුද්ගලයෙක්මයි. ඒ පුද්ගල භාවයේ මෙහි තියෙන එකක් නෙමෙයි අපේම මනසෙන් ඇති වෙලා අපේම මනස තුල ආවරණය වෙලා මේ පේන්නේ අපිට. මේ රූපේ පුද්ගලයෙක් හින්දා අපිට පුද්ගලයෙක් පේනවා හැම නෙමෙයි. දැන් ඕක අර මං කියන්නේ මේ අපි පුද්ගලයා කියන හැඩරුවම අඳින්නක තින්තකින් විත්‍යයක ඒත් මේ හැඟීමම එන්නේ නැද්ද කියලා මේ අහවලානේ කියන සටහන එන්නේ නැද්ද නේද? එතකොට මේ පුද්ගලයා හෙන ජීවත් වෙන්නේ අර තින්ත ටිකේද විත්‍යයේද ওই පුද්ගලයා? ඒ ටිකමයි මේද මේ හැම මාස්ලේ නහර කියලා කනබුල ආහාරයෙන් හැදුණු රූප කලාප තුල නැහැ පුද්ගලයා. මේ දකින්න කොටම අපේම මනසින් මතුවලා ඇවිල්ලා අපේ මනසෙටම ආවරණය වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ටික දුරු වෙනවා හිත සමාධි වුණහම. සමාධි බික්වේ භාවේත සමාහිතේ චිත්තේ යතහ භූතම් පජානාති කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මහානේ සමාධි වඩනඳ සමාධි වඩනකොට ඇත්ත දකින්නවා කියලා. ඔන්න ඔය මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට ඒකේ ප්‍රතිඵලය තමයි සම්මා සමාධි. සම්මා සමාධිය ආවහම මොකද වෙන්නේ? ඇත්ත ඇති හැටි දකිනවා. දැක්කහම කලකිරෙනවා, කලකිරෙන්නේ නොයලෙනවා, නොයලෙන්නේ මිදෙනවා. ජරා මරණයන්ගෙන් මිදෙනවා. අන්න ජරා මරණ Nirodhi සාක්ෂාත් කළා වෙනවා. ඔගලන්ට තියෙන්නේ එක දෙයයි. මොකද්ද? ජරා මරණයක් හැටියට දකින්න. හැම වෙලාවෙම ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ අංග තුන ගැන තමන් සන්තකයේ තියෙන්න ඕනේ. සංකප්ප වායාම සති. ওই අංග තුනෙන් තමයි මාර්ගය වඩන්න තියෙන්නේ. මාර්ගය වැඩෙන්නේ. සම්මා දිට්ඨිය පෙරටුව යනවා. ඒ කියන්නේ කල යුත්තේ මේකයි කියලා අහගෙන තියෙනවා. ජරා මරණ ධර්මියෝ දකින්න ඕනේ, ජරා මරණ සමුදය දැනගන්න ඕනේ. එතකොට ජරා මරණ සමුදය මොකද්ද? ජාතිය ඇතිවීම ඇති වෙන හැම දෙයක්ම ජරාවට මරණයට පත් වෙනවා. එතකොට මේ දේවල් ජරා මරණ ධර්මය කියලා කියන්න තියෙන සාක්ෂිය මොකද? යත ජාතිය ඇති වෙච්ච දෙයක් ඇතිව දක්වන එකයි. ඇති වුණොත් එයා දන්නවා ඇති වෙච්ච දෙයක් නම් ජරා මරණ ධර්මය කියලා ඉගෙනගෙන තියෙනවා. එතකොට ජරා මරණ කියන එක තමන්ගේ වුණොත් ජරා මරණය අල්ලගත්තොත් ජරා මරණ මොනවාම හරි ජරා මරණයක් අල්ලගත්තොත් තමන්ට ජරා මරණ දුක් විඳින්න වෙනවාමයි කියලා දන්නවා එයා. ජරා මරණ දුකට කැමති නැත්නම් එයාට කරන්න තියෙන එකම දේ මොකද්ද? ජරා මරණ ධර්මය අල්ලගන්න නැති වෙන්න ඕනේ. ජරා මරණ ධර්මය අයිති වුණොත් ජරා මරණ ධර්මය අල්ලගත්තොත් අජරාමර වෙන්න පුළුවන්ද? බෑ. ජරා මරණ දුක් විඳින්න වෙනවාමමනේ. අජරාමර වෙන්න තියෙන එකම ක්‍රමය මොකද්ද? ජරා මරණ අල්ලන්නේ නැතුව ඉන්න ඕනේ. ජරා මරණයට පත් නොවි ඉන්න ඕනේ. ජරා මරණයට පත් නොවි ඉන්න නම් මොකද කරන්න ඕනේ? ජාතිය ස්වභාව කොට ඇති ධර්මයක් තියෙනවා නම් ඒ ඔක්කොම ජරා මරණයට පත් වෙනවා. එහෙනම් ඉපදීම කියන එක නැති කරන්න ඕනේ. නැති වෙන්න ඕනේ. එතකොට ඒක නැති වෙන්න තියෙන්නේ, නැති කරන්න තියෙන්නේ, ඉපදීම නැති කරන්න තියෙන්නේ කොහොමද? සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියලා කිව්වේ මේ හැම දෙයක් දිහාම ජරා මරණ, ජරා මරණ සමුදය දෙක බලන්න නුවණින්. මෙහෙම බලනකොට බලනකොට ඒක ප්‍රතිඵලයේ අන්තිමට මොකද්ද? සම්මා සමාධි. මේ වඩන එකේ සංකප්ප වායාම සති කියන මේ තුන තමයි වැඩ කරන්න තියෙන්නේ දැන්. මේ ටික ගන්නකොට ඒකේ ප්‍රතිඵලය සමාධිය. සමාධිය ආවහම චිත්ත ඒකග්ගතාවයක් ඇති වුණාම නීවරණ ධර්ම දුර වෙලා ජරා මරණ ධර්මයේ ජරා මරණ ධර්මයේ හැටියටම දකින්නවා. දකින්නේ කලකිරෙනවා, කලකිරෙන්නේ නොයැලෙනවා, නොයැලෙන්නේ මිදෙනවා. අන්න එදාට ඕගොල්ලෝ අනිවාර්යෙන් යනවාමයි. හැබැයි එදාට අනිත් කට්ටිය කියයි අර උපාසකම්ම දරුවෝ දාලා ගිහිල්ලා කියලා. නමුත් ඕගොල්ලෝ දරුවෝ දාලා ගියේ නැහැ. ඕගොල්ලෝ එදාට යන්නේ ජරා මරණයන්ගේ කලකිරලා යන්නේ. තාම දරුව හැටියට පෙනෙද්දී හිතින් හිතලා මේ ජරා මරණ ජරා මරණ කියලා අර උගුරට හොරා බෙහෙත් කනවා වගේ කරන්න බෑ. අපිට සම්පූර්ණ මැකිලා දරුව යන හැංගීම මැකිලා ජරා මරණමම පෙනෙනවා මට්ටම කාවු. කවුද ඉන්නේ? ශේෂයක්වත් දරුව කියන එකක් පේන්නෙම නැතුව ජරා මරණ ධර්මයක් මම පෙන්වනවා නะ. එතකොට එදාට ඒ දරුවා කියන ඒ රූපේ විතර නෙමෙයි, මේ තමන් කියන රූපේ ඉඳලා මේ හැම තැනකම එදාට එයා තමන්ට ද්‍රෝහි වෙච්ච කෙනෙක්වත්, අනුන්ට ද්‍රෝහි වෙච්ච කෙනෙක්වත්, තමන් මේ කිසිම කෙනෙකුට ද්‍රෝහි වෙච්ච කෙනෙක්වත් නැත්තම් කිසිම කෙනෙකුට වෙනස්කමක් කෙරුවවත් කිසිම කෙනෙක්වත් දාලා යන එකක් නෙමෙයි එයා කළේ. මොකද නිවන් දකින්නවා කියලා කියන්නේ සත්‍ය අවබෝධයක්. එයා ඇත්ත ඇති හැටි අවබෝධ වුණා. ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තා. ඇත්ත ඇති හැටි අවබෝධ වෙච්ච දවසටයි ජීවිතේ කලකිරුණේ යාට. ඈ කලකිරුණොත් ඉන්නවද? ඒ කියන්නේ මෙච්චර කාලයක් අපිට වංචා කරපු කෙනෙක් ඉන්නවනම් ඒ වංචාකාරයාගේ වංචාව හෙළිවෙච්ච දවසට එදාටයි එයා ගැන කලකිරෙන්නේ. එතෙක් අපි හිතාගෙන ඉන්නවා ආ මේ හොඳයි කියලා. අන්න ඒ වගේ කලකිරිල්ලකින් කලකිරෙනවා අපි. මේ දරුවා හැටියට මෙච්චර කල් පෙන්නලා අපිව රවට්ටලා බඳලා තිබුණේ මෙයා නේද? දුව පුතා රත්තරන් රිදී හැටියට පෙන්නලා අපේ හිත බඳවලා එදාට අපේ යහපතට එරෙහි වෙච්ච වෙන මෙතරම් වූ කූර පසමිතුරෙක් වෙන දකින්නේ. මේ පංච උපාදානස්කන්ධයේ හතුරෙක් වදකෙක් හැටියට දකින්න දවසක් එනවා. පංච උපාදානස්කන්ධය කියන එක සතුරෙක් වදකෙක් හැටියට දකින්න දවසක් එනවා. සතුරෙක් වදකෙක් හැටියට දකිද්දි තවත් එයා ඉඳී කියලා හිතනවාද? ඒ නිසා ඔගොල්ලෝ කවුරුව බය වෙන්න එපා, ගෙවල් දාලා යන්න එපා, දරුවෝ දාලා යන්න එපා, කිසිම දෙයක් දාලා යන්න එපා. ඒ තුල ඉන්න උත්සාහවත් වෙන්නත් එපා, දාලා යන්නත් එපා. මේ කියන එක කරන්න. මේ කරනකොට යම් දවසක් තියෙයි ඕගලන්ට මොකද්ද? ඒද දරුවෝ දාලා යන්න නෙමෙයි. සත්‍ය අවබෝධ වෙන දවසක් තියෙයි. ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් දවසක් තියෙයි. ඇත්ත ඇති හැටි දැක්කොත් එදාට ඕගලන්ට හම්බ වෙන්නේ මොකද්ද? ඇති වෙච්ච හැම දෙයක්ම තියෙනවා නම් ජරා මරණයන්ගෙන් යුක්තයි. ඒ ජරා මරණ මොනවාට හරි අපි කැමති නම් ඒ ජරා මරණයන්ගේ අපි බැඳිලා නම් ජරා මරණ දුක නැති කරන්න බෑ නේද? අනේ මේ ජරා මරණයන්ගේ නේද බැඳිලා ඉන්නේ? අනේ මේ ජරා මරණයන්ගේ බැඳිලා ජරා මරණයන්ගේ දුක් විඳිනව නේද කියලා තමන්ට පිනිලා කලකිරලා මිදෙයි. එදාට ඇතිවෙන අනුකම්පාවක් මේ මුළු ලෝකේ ඔක්කොම ගැන. වෙනදට නම් අර මං කියන්නේ අල්ලපු ගෙදර ළමයා බඩගින්නේ ගේට්ටුව ගාව බලාගෙන ඉද්දී ඵලයන් කොල්ලෝ යන්න කියලා බැනලා තමන්ගේ ළමයාට පුතේ කණ්ඩ පුතේ බෑ එපා කියද්දි කවනවා. අර ළමයා බත් කටක් කන්න නැතු ඉන්නවා. මේ ඕගොල්ලෝ ගැන නෙමෙයි ලෝකේ ස්වභාවය මම මේ කියන්නේ. ඒ වගේ ආත්මార్థකාමී තැනකින් තමයි ආදරය කියන එක ලෝකේ දකින්නේ අද. ඒ කියන්නේ දරුවට ආදරය කියන දේ. නමුත් සැබෑම ආදරය කරුණාව කියන එක මතුවෙනවා මේ මනස එදාට මේ වගේ දුකේ බැඳලා ඉන්න හැම කෙනෙක් දිහාම එක විදිහට මහා අනුකම්පාවක් කලකිරීමක් ඇති වෙනවා. අන්න එදාට ඒ හිත බොහෝම මෙත්සහගතයි සම්මසිතින් කාටත් එක විදිහට උපකාර කරනවා. එදාට තමයි නියම කරුණාව ආදරය සෙනෙහස කියන ටික තියෙන්නේ. මේ රහතන් වහන්සේලා ළඟ තමයි. ඉතින් ඒ නිසා ඔය කියපු ටික ටිකක් බලන්න. ඒ විදිහට හිතන්නත් ගන්න. දැන් අද ඊයේ මම මතක් කළා මොකද්ද? අවන්හලවල් ගානේ රත්තියාදු වෙන්න එපා කියලා සිල් අරගෙන. අද උදේ ඉඳන් ඕගොල්ලෝ මේ රෙක්ට් හවුස් වල නැත්තම් අවන්හලවල් වල හිටියද භාවනා කළාද? ගස් යට ගල් යට ඒ වගේ තැන් වලට කියලා භාවනා කළාද? ඇත්තම කියන්න බලන්න දෙකම කළානේ. මං කියපු වර්ථේ තියෙන හොඳ වටිනා අර්ථයක් මං ඊයවද කිව්වේ ඈ. සිල් අරගෙන හොඳ නැහැ. ඒ කියන්නේ දැන් රෙක්ට් හවුස් එක මොනවද තියෙන්නේ? ප්‍රියමනාප රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශ තියෙනවා, කැමති කැමති ආහාර පාන තියෙනවා නේද? සිල් රෙද්දක් පුරවගෙන රෙක්ට් හවුස් එකකට යන්න සුදුසුද? සුදුසුද? එහෙනම් ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ කියලා කියන්නේ මේවා පංචකාමය කියලා කියන්නේ හරියට මොකද්ද? හෝටලයක්. මේක නිකේතසාරී නිකේතනයක් කියලා මම කිව්වේ. මේ නිකේතනේ හැසිරෙනව නම් හෝටලේ හැසිරෙනව නම් සිල් රෙද්දකුත් දාගෙන ඒක ලැජ්ජාවට කාරණාවක්. ඒ හින්දා හවස් වරුවේ පුළුවන් තරම් හෝටල් ගානේ රස්තිය අදු යන්නේ නැතුව පුළුවන් තරම් බණ භාවනා කරන්න. මේ මම එන්න දෙකට විතර ටිකක් නොතේරිච්ච දෙයක් තියෙනවා නම් මේවැ අපි ටිකක් කතා කරමු, සාකච්ඡා කරමු. මේ දවල්ට පොදු ධර්ම සාකච්ඡාවක් කරන්න මම එන්නේ.